साधना के पात्र हैं। सुना नमस्कार සූදානම් වෙන්නේ ලෝකදා විද්‍රජන් වහන්සේ මේ ලෝක සත්‍ය කිරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ධර්මයේ විදක් ශ්‍රවණය කරන්නේ. ඒ නිසා හැම දිනම තමන්ගේ සිත නිරේත්මයේ කර්මු වලට දුවන්නට නොදී බොහෝ මුමුණාවෙන් සිතේ එකඟකම ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාවෙන් බොහොම වටිනා ඒ වගේම ගැඹුරු ධර්ම කරුණු ටිකක් දැනගන්න උත්සාහවත් වෙනවා. සිතේ විසිරෙන මනසක් ඇතුව අපි බලන හැමෝම නිකම් වචන ටිකක් අහනවා වගේ තේරෙන අපි දෙකක් තේරෙන එකක් නැහැ. ඒ නිසා හැම දිනම හොඳ වුණාකින් යුක්තවම මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි, අතීතයේදී පුරෝණ කරන ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙන්න ඇති පහළ වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේලා සසර දුක නිවන ධර්ම වෝණ කරන දේශනා කළා. ඒ සාසන වල ඕන හැකියාවු මනුෂ්‍ය විනා විඳ ඇති. නමුත් ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ ඒ ධර්මය නොබල පුංකර නොවස නිසා අදත් මේ දුක්සරක සසර ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදෙමින් තියෙනවා. මේ සසර එනකොට පින්වතුනි විනෝද චාරිකාවක් වගේ නිකන් ඉන්නේ නැහැ. අනන්ත පරිමාණ දුක්ඛිත කුඩා විදිනවා කියන එකයි සසර එනවා කියලා කියන්නේ. මේ සසර එනකොට චූටි වැරදීමකට උනස් සමාවක් නැහැ. බොහෝ කල්ප ගණන් දුක තිකාන්නේ උත්පත්ති වල උපදිනා දුක් විඳින වෙනවා. එකඳු දුක්ඛිතාත්ම භාවයේ නිදෙන්නේ නැකමොළු උත්තේජනාව ඒ නිසයි අපි මේ ධර්මය අහන්නේ. මේ ඔබේ සත්‍යන්නේ අහපු නැති නිසා, අවබෝධ නොවන නිසා සසර ජීවිත වරද්දවා ගත්තා. ඒක කතා බොහෝම තරම් තියෙන්නේ. මම මේ පොඩි කතාවක් කියන්නම්. අපේ ජීවිතේ වෙන කර නොගන්නට ඕනේ කියන ආදර්ශයකින් ගන්න. අරගෙන මේ ධර්මත අපි හිතගෙන යොමු කරන්න ඕන කියන අදහස ඇති වෙනවා. දිග කතාවක් මම මේක අත්තර මද්දකින් කතාවක් පිළි කරලා කොටසක් කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සරත් නෝචේතුනාරාම යන කාලේ ඒ ප්‍රදේශයේ රජකම් කළ කුසල රජු. මේ කුසල රජු දවසක් ඉතාම භයානක සත්‍යයක් අහනවා. කුසල රජුට ඇහුණා ඉතාමත් දීර්ඝතක ස්වභාවික විලාපහනක්. ඉතින් මේ හඳ මුන්නත් තරම් වේදනකද කියනවා නම් ඉතාමත් දැඩයකොත් වේදනක ස්වභාවය අහුවහම මේ ශරීරයේ තියෙන හෝම කූප පව කියනවා. ඒ තරම් බයදරක් හඳක් දෙයිල රජුගේ නියුදුන්ල නැතිලා වටකට දැලුව කවුරුවත් නැහැ. ඒ ඇතිලිච්ච බයක එහි වෙනකම්ම නෙමෙදී නැහැ. ඊට පස්සේ උදේ පාන්දර මේ රජයව මොකද කරන්නේ? තමන්ගේ පුරෝහිත බමුණව ඒකම රජව ධර්ම ශාසන කරා හම් බමුණව රජන දුවට කැඳෙවා. කතර කැඳවලා කිනෝ ආචාර්ය නුරුනි, මම ගියනාස්ති ඉතාමත් බයජනක කරාමත් ලොමුතු බැහැ කරන සබ්දයක් කරුවා. සබ්දයක් මට ඇරුණා. මේකෙන් මට හෝ කරදරයක්ද මගේ ජීවිතයට හරි මගේ රාජ්‍යයට හරි සැපලසියට හරි කරදරයක්ද දන්නේ නැහැ. වහා මේක අර්ථය කියන්නේ කියලා. ඒ විලාසේ පුරෝහිත පමණක් කියනවා දේවයන් වහන්සේ වහාම කියන ඔබ දැනුසන්ති අපිට තේරුම් ගන්න බැරි දෙයක් නැහැ. අර්ථය කියන්න පුළුවන්. ඉතින් පුරෝහිත පමණක් අනිත් බමුණු පිරිසත් සැපලයි නැත්නම් දැන් කටයුතු කියනවා මට විලාප හඬකින් ඉතාම දෙගෑපත් හඬකින් දියේ ජනක ස්වරූපයෙන් දූ කියලා සත්‍යයක් කරනවා. ඊටපස්ස සර් කියලා සත්‍යයක් කරනවා. ඊටපස්සේ න කියලා සත්‍යයක් කරනවා. සෝ කියලා සත්‍යයක් කරනවා. මෙන්න මේ සත්‍ය තේරුම මොකද්ද කියලා අහුවා. බබුණ ටික මොනින් මොන කලා ගත්තා. හොඳයි අපි ජීවිතේ අපේ ජීවිත සාර්ථක මොන විදිහටද මේක තියෙන්නේ කියලා අපි බලන්න. ඒක ගමන පැත්තකට දීලා කතිකා වෙනවා අපිට මේක අනුසම් ලබකට තේරෙන්නේ. නමුත් මේක තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් අපේ තානාන්තර වලට අපේ ලාභයන්ට අන්තරායයි. අපි මේකට උපායක් කරනවා. රජුවන්ට රවස්තදා අපි වෙන දෙයක් කියලා අපි මේක ලාභෙකුත් අපි මේකෙන් උපයා ගන්නවා කියලා කතා කරලා ඇවිල්ලා කියනවා රජතුමනි මේ ඔබතුමා අහපු සත්‍යය හැටියට නම් ඔබතුමාගේ ජීවිතයට මහ විශාල අනතුරක්. මේ රාජ්‍යයටත් එහෙමයි. ඉතින් හතරසියකට අතුරයි. ඉතින් මේකෙන් ජලවේත ප්‍රමයක් නෑ. මහා අසුභයක අසුභ ලක්ෂණයක පෙරණෙක්ක තමයි මේ ආවේ කියලා කිව්වා. සත්‍යව තවත් හොඳටම බය වුණා. බය වෙලා දුබුත් වෙනකන් සත්‍යෙට පත් වෙලා ආචාර්යවරුන් මේක නිදෙන්න මඟ ඇත්තෙම නැද්ද කියලා නැවත අහනකොට රජතුමනි බමුණ වෙච්ච අපිට මහා ප්‍රඥාවේ මුකෙන් උපත අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපහසු දෙයක් වුණත් මේකට කිසියම් ප්‍රතිකරණයක් අපි කටයුතුයි. ඒ පාරම්පරික දුකින වහා කියන මොකද කරන්න ඕනේ කියලා. රජතුමනි මේකට සම්ප සත්‍යක යාගයක් කරන්න ඕනේ. සියල්ලම සියල්ල ගැනීම අරගෙන සත්‍ය. මනුෂ්‍යෝ පුරුෂයෝ සීයයි සීයයි ඊට පස්සේ ආසයෝ සීයයි සීයයි කවයෝ සීයයි ඒ ලෝකෙ කුල්ලෝක මේ වගේ සියලුම සත්‍යෝ සීය සීය ගැනීම අරගෙන දිවි පුජාවක් කරන්න ඕනේ. ඒ සත්තුන්ගේ ගන්න දේවල්ෙන් රජතුමා නාන්න ඕනේ. රාජ්‍ය කඩුව පොගවන්න ඕනේ. මෙන්න මෙහෙම කළා මේ යාගේ කිව්වහම මේ අපලය අයින් කරන්න පුළුවන් කියලා කිව්වා. ඒක රජුවත් මරණ බලෙන් පැකිලෙන මහා කැමතිවා එක කරන්න. ඊට පස්සේ ඉතින් මනුස්සු අල්ලගෙන ආවහම දරුවල්ලගෙනා පොයගේ අම්මල තාත්තල අන්නවා. අම්මල තාත්තල අල්ලගෙනා පොයගේ දරුවෝ කෑ ගහනවා. සත්තු එහෙන් අලියෝ කෑ ගහනවා. අස්සියෝ කෑ ගහනවා. අරක් කෑ ගහනවා. ඉතින් එක්කම්ම කාල මෝත්තියයි දැන් මේ රජවාසල වටේ. මල්ලිකා දේවී ඇතුළෙන් ඇවිල්ලා හම රජතුමන මොකද මේ රජවාසලියන්ට මහ විශාල පෝසාවක්. ඉතින් මල්ලිකා දේවීට පයිනවා ඔබලා රජේශ්වරයේ මත්තල ඇතුළත වෙලා ඉන්නවා. අපේ ජීවිතවලට මොනවත් කමන්නේ මෙච්චර හානියක් විනාශයක් වෙච්චි එකන බලන්න තියෙනවා කියලා බලන්න. හරි මොකක්ද තියෙනවා මේක තියෙනවා. තාස කියනවා මම මේ වගේ නාගක බයජනක සත්‍යයක් කරනවා. ඒකට අපි ආචාර්ය ඔබ කිව්වා ඒකෙන් හිතෙන්න පුළුවන් යාගයක් කරන්න කියලා. ඒ යාගයක් තිබුණා. හොඳයි අපි ඒක කරමු යාලි කරමු. හැබැයි බුදුරජාණන් වහන්සේ චේතවනාරාම වැඩේ ඉන්නවා. භාගවත් මහසත් මේකට කිව්වේ නැද්ද? භාගවත් මහසත්ගේ අදහසක් දැක්කේ නැද්ද? දැන් මට ඒක නම් නමත වුණා. අපි මේ යාලි කරමු නමුත් ඒක ඉස්සෙල්ලා භාගවත් මහසත් කියන බොහෝ කෙනෙක් අපි අසුර කරනවා. පහගුත මහන්සේට නොක්‍රිය මතක් නොකර මෙහෙම කරනක සුදුසු මති. ඒ හින්ද රජතුන් භාගතු වහන්සේට මතක් කළ හොඳයි නේද කිව්වා. හායකට එක තමයි කියලා පොසල් රජුන්ට කරන්න යුතුම නැතිලා භාගතු මහන්සේ එල්ල වන්දනා කළා. වන්දනා කළා වන්දනා කළා. ඉන්නකොට භාගතුන් වහන්සේ අහනවා, මහරජ මොකද මේ අද අවේලාවේ ඇවිල්ලා තියෙන්නේ? දසකන ස්වාමීන් භාගතුන් වහන්සේ මම ඉල්ලලා හත්යේදී ඉතාමත් දීර උපදවන දැගෑපත් හඳින් මහා නපුරු සත්‍යයක් අහුවා. ඉතින් මේකෙන් මම එදිනකන් හින්ද ගියේ නැහැ. මම අපේ බහුනාත් වේගෙන කිව්වාම සම්බසකට යාගය කරනවා කිව්වා. ඉතින් මේ යාග ලැබී කියලා ඒකේ මානවික කාර්යව මාර්ගික මාසික පොත මතක් කරන්න කියලා ඒකයි යාගය කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, ඉතින් ඔබට අපහසුවක් නැත්නම් මේ හිච්ච පන්ති කියන්න පුළුවන්ද? පුළුවනි. භාගතුන් වහන්සේ කියන භාගතුන් වහන්සේ මත ඉලියලා කියන්නේ ඉතාම ප්‍රිය ජනක දිය උපතර ස්වභාවයෙන් දුරු කරන සත්‍යය ගහුණා. ඉතින් මේ සත්‍යයෙන් මාගේ ජීවිතයේ තහත් මත රාජ්‍ය තහදාක් කරගෙන තහත් මරක් වේ දුරු කරන අදහසක් මත තිබුණා. ඒ වගේම ස කියන න කියන සෝ කියන සත්‍යය වුණා. මේ යන් මාගේ ජීවිතයේ මත රාජ්‍යයට මගේ රටට බයක් වෙයි කියලා අදහසක් මත තියෙනවා. ඒක නැති කරන්න තමයි මේ යාදි කරන්නේ කියලා. හොඳයි, එහෙනම් පිළිවෙලින් මට ඒ සත්‍ය කියන්න පුළුවන්. දැන් භාගවත පාස මත ඉස්සෙල්ලා නහොතු කියන සත්‍යයක් කියලා. අද තමයි ඔය සූ කියන සත්‍යයේ අහුවේ ඔබට මනස ලෝකේක කොට අකුසල කර්ම කරලා නිරේ උපදිච්ච නිසද්දේති හඳයි. අකුසල කර්ම කරලා ලෝකෝ හරකි වෙච්ච සත්‍යෙත් ඉන්නවා. ඒ ලෝකෝ නිරේ වතුනහම බක්තිය පැහෙනකොට බක්තයට වෙන දදා පැහෙන යන්සේති. ඒ වගේ පැහෙනවා. ඒ වගේ පැහි පැහි ඒක යට යනකොට මනස ලෝකේ බවුත් ඉස්සාහයි. උදට එනකොට මනස ලෝකේ බවුත් ඉස්සාහයි. මෙහෙම යටට ගිහිල්ලා උදට එන ඒ නිවිසතාක ගාථාවක් කියනවා ලෝකෙට. දුච්චීවිතම් අජීවිම්හ දේසං තෝන තදම් මහේ විච්චමානේසු භෝගේසු දීපං නා කම්ම අත්තනෝ. එයාට කියන්න වුණා මේ ජීවිතේ කාන්තෙන් දුක්සහිතයි. දුච්චීවිතම් ජීවත්වේම නැති අජීවිම්හ ඒ සත්වන ගතා පහයි. අපිට භෝග තියෙති අපි දන්දුන්නේ නෑ නේද? විච්චමානේසු භෝගේසු දීපක් නා කම්ම අත්තනෝ. අනේ අපිට භවභෝග සම්පත් රැස්වල තියෙති. අපිට පිහිට පිණිස අපිට දැකවරණය පිණිස පවතින කර්මයක් අපි කරගත්තේ නෑ. එබඳු යහපත් කර්මයක් කරනකොට අපි මේ දුක්ඛීතයක් දෙනවා. දුක්ඛීතයක් ලැබෙනවා නේද කියන එක කියනවා මේ වුණා. නමුත් කියාගන්න බැරුව මහරජතුමෝ කියන වචන කියනකොට මෙයා අපෝයත් කියනවා. ඒකෙන් ඔබටවත් ඔබේ වාර්තයට අතල කියනවත් කරදරයක් නැහැ. මේ ඒ නිවේදන සත්‍යයේ සත්‍යයයි කියලා දෙනවා. හොඳයි, දෙවෙනි සද්දය මොකක්ද කියලා කිව්වා. මට භාගතුමක් ස කියන සද්දයක් කරනවා. ඊට පස්සේ ඒ කොය වගේම ලෝක මොනදී ලැබිලා උකට එනකොට එයාට කියන්න ඕනේ වුණා, සත්‍ති වස්ස සහස්සානේ පරිපූර්ණානි සම්පසෝ නිවේ පච්චමානං කදාන්තු බවිස්ති. මේ නිරියට වැටීම දුක්ඛිත අපිට හරියටම අවුරුදු 60000යි. මේ දුකේ කෙලවර කවදා කෙනෙක් කියන එක කියන්න ඕනේ නැහැ. නමුත් ඒ ටික කියා ගන්න දරුව සර් කියන සත්‍යය ඇහෙනකොටම යටට ගියා. ඒකෙන් ඔබටවත් උදාරික කරදරයක් නැහැ කියලා කියනවා. ඊගාව සම්පත කියන්නේ කිව්වා. දෙවෙනා කිව්වා. ඊගාව නිද සත්‍යත් ඒ වගේම ඔබ දෙනකොට කාර්තාවක් කියනවා. නත්‍යන්තෝ කුතෝ අන්තෝ නාන්තෝ පටිච්චසති යතාහි පකතං පාපං මම ත්‍රිං චමාරිස යම් කලක නුඹලත් මා පාප කර්මයක් කළා නම් ඒ නිවිහි පැහැන්නා වූ අපිට කෙලවරක් නැහැ, අන්තයක් නැහැ. කවදානම් මේ දුකෙ කෙලවරක් වෙයිද කියලා ටික කියන්න ඕන නැහැ. සංසේති කියා ගන්න දරුව න කිය සත්‍ය හැනකොට මරන ලෝභී ඇතුළේ යටට කියලා දැක්කා. හොඳයි ඊගාව වචන කියන්නේ කිව්වා. සෝ කියන පදය කියන්නේ කිව්වා. ඊට පස්සේ බුදු දන්වත් කියනවා මේක තියෙන සත්‍යක සත්‍යය. ඊගාව හතර වෙනි කෙනා උගට එනකොටම එයාට කියන්න ඕන සෝහ නෝන ඉතෝ කන්තා යෝනින් රත්තාන මානුසෙන් වචන්‍යෝ සීල සම්පන්නෝ කරහාමි කුසලන්නෝ. එයාට කියන්න ඕනා සෝහ නෝන ඉතෝ කන්තා ඒ කාන්තේ මම මෙතන චිතරලා ගිහිලා යෝනින් රත්තාන මානුසෙන් මනුස්සාප භාවයක් ලබාගෙන වදන්නේ අකුසල කර්ම කරන්න එපා, කුසල කර්ම කරන්න කියලා මේක ලෝක හැමෝටම කියනවා. සීල සම්පන්න හොඳටම සිල් රකිනවා. කාහාම කුසලම් මම බොහෝ කොට කුසල කරනවා කියන කියන ඕන නම් සම්පියාගන්න ඊට පස්සේ එකට අපිට කතාවක් වෙනවා මේ හතර දෙනා එතන බොහෝම ධනවත් සිටුවරු හතර දෙනෙක් පිපොත්තේ හතර දෙනෙක් සිටුවරු නියගියට පස්සේ ඒ ධනෙමේ හතර දෙනාට උරුමෝනා හතර දෙන යාමු එකට කතිකාර කරගෙන ආහාර පානයේ කිරීමට සූදුවත පළකාර සේවනයේටම මුදල් ගෙන කළා. එහෙම මුළු ධනයම යකුසලේ සඳහා වැය කරලා ඒ හේතුවේ තමයි මේ වගේ නිවිලෙන් පන්නේ කියලා කියනවා. සීමතුත් මම දෙන්නේ මේක මතක් කළේ ඔයගොල්ලන් හිතේ මේ නිවි සත්‍ය හතර දෙනෙක් කතාවක් කියලා නෑ. සසර ඉපදෙන සසර ඉන්න අපේ ජීවිතේ කතාවෝය. අපි ඇතුළේ මොන තරම් මොනවා ඇති අපි ඇතුළේ මොනවා ඉන්න තියෙන කීකවත් කල්පෙන්නේ නෑ. ඕක පිළිමතුනේ බගේ ගැහෙන්න අපිට තේන්නේ බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ මානසික පිළිමින් තියෙන දෘෂ්ටි දෙහිඳා නැහැ. මේ දීර්ඝ සංසාරයේ කොට මෞලන දුක, පියාණන දුක, සහෝදර සහෝදරයන් දුක, තාප කඳු අනන්තයි අපරිමාණයි කියලා කියනවා. තිරිසන් ආත්ම භාව දුක දිනකොට දෙවි සිංහකොට ගලාගෙන ගියේ අනන්තයි අපරිමාණයි කියලා කියනවා. ඒ වගේම අවිචාදී නිරෝධ ගතනා විදිපතිය දුක් අනන්ත යතරමානයි කියලා කියනවා. නමුත් භවයේ නැදී අපිට පේන්නේ අපිට නොදැනීම භවයේ තුල ඉබඳ දුක තියෙන නිසා භවයේ ඉන්නා ඉබඳ දුක කුලින නිසා දුකේ ජන්මස්කෝල පහර දෙන්නේ. ඒ පහර වෙලා මේ දුක නිදෙන්න එක වෙන ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අවබෝධ වුණොත්මයි අවබෝධ කරගත්තොත්මයි අපිට කවදා මහා දවසක සසරින් එතරෙන්න පුළුවන්. හිමුතුනේ සසරින් එතරෙන්න ධර්මත අපේ ජීවිත නැඹුරුවේ නැත්තේ බලයේ බැහැලා අවිද්‍යාවෙන් බැහැලා නොපෙනෙන කම හින්දා. නොපෙනෙන කම හින්දා ඇත්ත පෙනෙන්නේ නැහැ. ඇත්ත නොපෙනෙන ඉතින් ඇත්ත නොපෙනෙන කම හින්දා ගැළපෙති නැති ඉතින් බවී රහිලා හින්ද අපේ ගහමට නැතුරු වෙන්නේ. නමුත් නුවණක් ඇතුව හරි අපි මේක තේරුම් ගත්තොත් තමයි කවදා මර්ධවක අපිට මේ සම්පන්නයේ ලාභය ලැබෙන්නේ. ඉතින් පින්වතුනි අපිට නිතරමනේ සසර නිවන් දුකක් තියනවා කියලා නොපෙන්නේ එහෙම දෙයක් නැති නිසා නෙමෙයි. අපි ඉන්නේ කෙනෙක් මම මතක් කරන්නේ මාළු තැති කියන මාළුත් මොළෝකේ නැතික. එතකොට මේ මාළුවට ඒක විතරක් දැනෙන්නේ වෙන දේවල් නැති නිසා නෙමෙයි එයා ඉන්නේ තැති කියන. ඉතින් මේ මාළුවක කතා කරන්න පුළුවන් කමක් තිබුණා ලෝකේ කියලා කියන ටැංකිය ඇතුලේ තියෙන ටික විස්තර නැත් වාහන තියෙනවා පොඩිනැතිලි තියෙනවා මිනිස්සු මකස් පොළ තියෙනවා දුරු බොරු කියන්නේ තමයි ඒයි තමන්ට ලෝකේ තමන්ට අත්දැකීම තමන්ගේ ආයතන ටික තමන්ගේ හැකියාවලා තියෙන ටික ඉතින් මාළුවා ටික නොදැක්කට අපි මේම දේවල් කියනවා කියලා කියන එක බොරුවක් නැහැ එයාට නොතන බලන්න බුදුරජාණන් වහන්සේ මේ ටික කියන්නේ මේ තැන්කිය සහගත ජීවිතේ මොකට ගෙවිලා ඒක තැන්කියක් ඉන්න ඇතුලේ ඉන්න අපිට කියනකොට අපි බොරු කියන්නේ පස්සේ ලයිසන් ඒ අපිට තේරෙන්නේ නැති අපිට තේරෙන්නේ නැති අපිට ඉතිරි හොඳයි කියන එක තේරුම් කරගන්න ඉස්සර ගන්න අපි එහෙම කරන දිවනාසේ ශරීරයේ මනස කියලා මේ පිටර ගෝචර වෙන අපිට පෙනෙන ටික ඇත්තයි කියලා හිතාගෙන ඉන්නම අපිට පෙනෙන දේට වඩා මෙන්න දේ බොහෝ ඉතින් සතර ජීවිතයේ සංසාරික ක්‍රියාවලියෙන් තමයි හොඳිනා හොඳයි පොබලන් තාක්ෂිතේ මෙතනනවා නම් අපාය මෙතනනවා නම් ඒකත් සත්‍යකින් දාන්න ඕනේ නෝපන්න අනාගතේ සත්‍යකින් දාන්න ආදි ජීවත් වෙන්නේ කියලා හිතනකොට මේ දැන් වර්තමාන මොහොතේ ඔබගේ රස්සාවල් කරමින් වැඩියමින් මේ හැම දෙයක්ම කරන්න මොකද දුක නැති කරගන්න නෙමෙයිද සැප ලබා ගන්න නෙමෙයිද හොඳට හිතන දුක නැති කරගන්න උත්සාහවත් වෙන සැප ලබන්න උත්සාහවත් වෙන ඕගොල්ලන්ට දුක නැති වෙලද සැප ලැබෙනද එතකොට අපි හදිසියේට අර මල් කපු නදියට වගේ වෙලා තියෙනවා. අවදිනානේ මේ කතාව. එක නදියෙක් බඩගෙන ඉඳලා තාසක් කෑමක් හොයාගෙන යනවා. යනකොට ඈත තියෙන ගහක පෙර මුතුමල් ගහක මල් ඉඳලා තියෙනවා. දැන් බඩගෙන ඉඳලා යනකොට මේ කතාවට දැක්ක හරියට මාත් එල්ලපු ගහක් තියෙනවා වගේ හරියට ළඟදීන. දැන් කන්න පුළුවන් කියලා. ළඟට යනකොට දැක්ක ගහේ මේ බිමක් තියෙනවා. හරි මොකද කියන්නේ. බිම වැරලා තියෙන එක දිගක් කපලා දළුව මස් නෙමෙයි. ඊට පස්සේ උඩ බලාගෙන ඉන්නකොට එමෙගේ හුලඟට එක දිගක් වැටුණා. වැටෙන ඒවා බිම තියෙනවා මස් නෙමෙයි වුණාට වැටෙන ඒවා මස් වෙන්නේ නැති කියලා කංගල් ඒක කපලා දැම්මා. ඒකත් මස් නෙමෙයි. ගහයක තියෙනේවත් මස් නෙවෙයි ගහේ වැටුනේවත් මස් නෙවෙයි වුණාට මේ මෝඩ නදියා ගහ උඩ තියා බලාගෙන ඉන්නවා ගහ උඩ තියෙනේවත් මස් ඒවා මට ලැබුණේ නැහැ කියලා දැන් බලාගෙන ඉන්නවා ඒ වගේ අපේ ජීවිතය තුළ වුණා මේක කාලයක තිබුණා තවවරු හතරක් පහක් ගියා නම් දුකක් නැතුව සෑම සෑම සැපේ සතුටින් ඉන්න පුළුවන් කියලා ඔන්න දෝෂනාව අවුරුදු පහක් ගියා දැන් ජීවන අතීතයක් දැක්කේ තරක් සපක් නැහැ දැන් වර්තමානයේ කහේ නැතුනේවත් මස් නෙමෙයි වගේ දැන් වර්තමානයේ තේරෙනවා සැප විඳිනවා නෙමෙයි සැප හොයනවා සැප විඳිනා එක හොයන්න ඕනේ දේවල් දුරවල් හදමින් ඒවා හදන්න දෙහිසෙන්නේ සී දුන්න නැති කරගන්න බඩු බහන් එකතු කරගන්න ඕවා හොයන්නේ එකතු කරන්නේ කරන එක සැප විඳිනවා කියන්නේ සැප හොයනවා සැප හොයන්නේ දුකක් නැසක සැපක් නෙමෙයි තාම තේරෙන සැප නැහැ කියන ජීවන අතීතයෙන් ඉතුරුයෙන් පෞද්ගල වර්තමානයෙන් දෙකේ අත්‍යවශ්‍යම ගන්න බැරි අපි අනාගතයට සයාව දෙනවා අනාගතේ දුක නැති වෙන පුළුවන් වෙයි කියලා ඔබලු හිතනවා දෙහම පුළුවන් වෙයි කියලා මේක ප්‍රශ්නයක් දුක නැති කරන්න උපන්න දවසේ ඉඳන් මරණ කම්ම අපි මේ කරන්නේ දුක නැති කරගන්න උත්සාහවත් වෙනවා දුක නැති කරගන්න උත්සාහවත් වෙන අපි දුක ඇතිවල තියෙන කොහෙද කියලා හොයලා මේ දුක නැති කරන්න හදන්නේ ඉතින් සිංහයකට බල්ලෙකුට ගලක් ගැහුවාම ස්වභාවයෙන් කියනකට ගලහනවා තමයි සිංහයකට ගලක් ගැහුවාම මොකද වෙන්නේ ගලාවේ කොහෙද කියලා බලනවා ඉතින් දුක උපදිනකොට අපි දුකම අල්ලගෙන ඒකට ප්‍රතිකරම ඒ දුක ඇතුළේම හොයනවා මිසක ඒක ඇතුළේ හේතු හොයන්නේ නැහැ. ඉතින් දුක කියන එක නැති කරගන්න නම් දුක කියන එක ඇතුළේ හේතු හොයාගන්න ඕනේ. ඒ හේතු වලේ හේතු නැති කරගන්න. එහෙම නැතිකොට තමයි අපිට කවදාම හදවතට දුක කියන එක නැති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ කොහොමද කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ දැක්කම ලෝකෙ පහළ වෙන්නේ දුක කියලා දෙක ඇතුළේ හේතු මොකක්ද? දුක නැති වෙන ක්‍රමයක් නැහැ. ලෝකයට දුක කියලා දෙනෝනේ දුක ඇතුළේ හැටි කියලා දෙනෝනේ. මේ දුක නැති වෙන පෙන්නන තෝර නැති කරන මාර්ගය කියලා දෙනෝනේ කියන අදහසින්මයි ලෝකෙ බුදුරජාණන් පහළ වුණේ. අවුරුදු 45ක් ලෝකේ ඉඳින බුදුදහම කළේ එක. නමුත් මේ බුදුහමර අපේ මාහත්මයන් කියලා අපි කියනවා. අපේ බාහමිකනා සිතාවු කියලා කියනවා. නමුත් අපි දුක නැති කරන්න කරන්නේ වෙන මොකක් හරි එකක්. තව කවුරුහරි කියේක. අපි හැම වෙලාවෙම දුක නැති කරන්න කියලා දුක ඇති වෙන හේතුවක් හොයනවා. බුදුහමරෝ කියලා කියන දුක නැති කරන්න දේවල් අසන්න කරු අසන්න යාම වාහන කරනවා ඕව හදලා එකතු කරලා දුක නැති කරන්න මොනවද දුක නැති කරන්න කියලා කියන්නේ නෑ. එහෙනම් අපේ සාස්ත්‍රඥ බුදුහමරෝ දැන් අපි ওই විදිහට දුක නැති කරන්න හදන්නේ අපේ සාස්ත්‍රඥ කියලා කියන්නේ මොකද්ද? දුක වෙනම දුකට ඇතුළේ හේතුව වෙනවා ඒ හේතුව නැතිව දුක නැති වෙනවා කියන්නේ. ඉතින් මේ ධර්මය කියන එක තේරුම් නොගත්තාම මේ හැමෝම කුංචි ළමයි වගේ. ඉතින් මම මෙතෙන් මේ ටික මතක් කළේ මේ ධර්මයේ නොදන්නා කම නිසා නොතේරුම කම නිසා අවබෝධ කර නොගත්ත කම නිසා දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කළා නැවත නැවත දුකට වැටෙන මේ ක්‍රියාවලිය කළේ අද මේ ජීවිතේ විතරක් නෙමෙයි හැමදාම මේ චක්‍රෙමයි තිබුණේ හැමදාම මේ ටික කළේ. අද දවසේදී හදයක බුද්ධිමත් වුණොත් මේ දුක්ඛාරක සතරෙන් ඉතර වෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම බොහෝම සද්ධාන් වූමනාගේ මෙන්න මේ සාහම කොටක් තේරුම් ගන්න සවස් වෙන්න කියන කමෙන් මතක් කරනවා. මම මතක් කරන්න හදට තේරෙන ආකාරයෙන් සාහම කොටෝ ටික ටිකක් කියමුරු. නමුත් හොඳුරු වූමනාගේ මහත් ඕගොල්ලෝ ජීවිතේ ලොකු වාසනාවක් දෙයක ජීවිතේ ලොකු ආශිර්වාදයක් දෙයක දෙන්න. මොකද බුදුදහම කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරු බුදුහාමුදුරන් කියන දහසක් දෙන්නේ නැහැ. බුදුහාමුදුරු බුදුහාමුදුරන් කියලා දෘෂ්ටියක් දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඇති කන්නේ නැති කන්නේ මේ ලෝකයේ තවතුන ඇත්තක් තිබුණා. ඒ ඇත්ත නොදන්නා කම නිසා වැරදි අදහසක් ඇති කරගෙන වැරදි දැක්මක් ඇති කරගෙන වැරදි දැක්ම තුළින් ඇදීම බැඳීම ඇති කරගෙන ලෝකය දුක් විඳින හැටි දෙනවා. ඒ ඇත්ත දැක්කහම වැරදි දැකීම නැතිවද වැරදි දැකීම තුළින් ඇතිවෙන ඇදීම බැඳීම නැතිව දුකේ නිදහස් වෙන ක්‍රමය දෙනවා. තථාගතයන් වහන්සේ ඇති කලින් නැති කලින් හැමදාම ප්‍රවෘත්ති ඇත්තක් තියෙයි. ඒ ඇත්ත දෙනවා. මේක මැජික්ක්ක් නෙමෙයි. තව විද්‍යාවක් නෙමෙයි සත්‍යයක් තියෙනවා. සත්‍ය අවබෝධයක් මිසක මේක විද්‍යාවක් නෙමෙයි. ඒ නිසා අන්නේ එවන්තු කෙනෙකුට මෙහෙට ගියාම බලන්න කියලා පෙන්නන්න පුළුවන් දහමක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ නිසා අන්නේ ධර්මය අපි ටිකක් ඉගෙන ගන්නට ඕනේ. ආන්නට ඕනේ. ඒ බුදුහාමුදුරේ පෙන්වපු යථාර්ථවාදී ධර්ම ඔබලන්ට ටිකක් තේරුම් කරලා දෙන්න පුළුවන් ආකාරයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පතෞරියක රාජ්‍යය මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා. මොකද ඒ චක්‍රවර්ති රජකම තියෙන බොහොම හිණ දෙයක්. දවසක් අඩි ගොඩක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනා පාල කරනවා. ආනන්දහමතු ආනන්දය ඒ භාග්‍යවත් වහන්සේ සිනා පාල කරනවා. ආනන්දේ කඩි ගුලේ චක්‍රවර්ති රජනම එකම කඩි එකක් නැහැ කියලා දෙනවා. එතකොට අපි කියන කවද කතාවද? එතකොට පතව්‍යය එක රාජ්‍යයේ මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා සංකස ගමනෙනවා සුගතිය සුවර්ගයේ දිව්‍යලෝ කරනවට වඩා සත්‍ය වෙනවට වඩා තිදුලෝට අධිපති සත්‍ය ඒ සත්‍යෙත් වෙනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යන සියලු ලෝකේට අධිපති මහා ධර්මයක නඩත්වලා මනුස්ස ලෝකයේ කාම භූමියේ උපරිමයෙන්ම චක්‍රවර්ති රජු දිව්‍ය ලෝකයේ උපරිමයෙන්ම සක්‍රය නැත්තම් පරිණිත වශයෙන් ඒටත් වඩා බ්‍රහ්ම ලෝකයේ උපරිමයෙන්ම මහත්ය කාම ලෝකයේ ඉහළම තැනකට දිව්‍ය ලෝකයේ ඉහළම තැනකට බ්‍රහ්ම ලෝකයේ ඉහළම තැනකට යනවටත් වඩා සෝතපති පරමවර සෝතපති පල්ලේම උතුම් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් මේ නිසා මෙන්න මේ දෙන්නත් ගහම අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ හරිය වටේ එහෙම තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න උත්සාහවත් වෙන අය සදායි බුදුදහම සපහර වෙන. ඉතින් ඕගොල්ලෝ මේ දෙන්න සාන්තික හොඳට අහන්න. අවුහම අපිට ඇත්තට මේ වාසනාව උදා කරගන්න බැරිනේ. සෝවාන් වෙන්න පුළුවන් එකක්. බැරි එකක් නෙමෙයි. බැරි එකක් නම් කතාවට නාසි පනවන්නේ. හැබැයි එකක් තියෙනවා. අලුත් පැටලෙක් දාපු බොරුද කිසිම දෙනකදී අඟින් නැද්ද කියලා දෙන්නේ එක පුදුමයක් නෙමෙයි. ඒ වගේ යම් ප්‍රතිපදාවකින් යම් ක්‍රමයකින් ඒක ලැබෙන්නේ නැත්තම් ලැබෙන්නේ අපිට කොච්චර කැනැත්තක් තිබුණත් කිරි ඕනේ කියලා අපේ කැනැත්ත බලපාන්නේ නැහැ. කැනැත්ත වැඩක් නැහැ. කිරි ලැබේවා කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා වැඩක් නැහැ. ප්‍රාර්ථනා බලපාන්නේ නැහැ. ඒකට හේතු ටික හරිනම් විතරයි ප්‍රාර්ථනා ඕනෙත් නැහැ කැනැත්ත ඕනෙත් නැහැ. අලුත් කටවදාපු බුදුලේ කිරි ප්‍රේම දුකදී බුදුලේ කිරි දෙවොත් ප්‍රාර්ථනාවකුත් නැහැ කැනැත්තකුත් නැහැ. නමුත් ලැබෙනවා. ඒ වගේම සහේතු ටික දුන්නා. ඒ නිසා හරියට ඒ ක්‍රමයේ තේරුම අරගෙන ඒක කළොත් ඒක වෙනවාමයි. ඉතින් එතනදී මේ බුද්ධ සම්පන්න බව සෝවාන් ඵලයට පත් වෙන තියෙන ප්‍රධානම දර්ශනයක් තියෙනවා. ඒ ප්‍රධානම දර්ශනය තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය. මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුනොත් ඒ ධර්මයේ තේරුමත් සමගම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ ධර්ම කරුණ අත්දැකීම. අපිට සම්පාදේ ධර්ම කියලා දුන්නේ ධර්ම කියලා දුන්නා. එතකොට ඔන්න ඔය ටික අපි දකින්න උත්සාහවත් වෙනවා නම් දකිනවා නම් ඒ ජීවිතය තමයි වාසනාවන්ත ජීවිතය. ඔබලා දන්නවද සෝවා මාර්ගයට පිළිපන්න කියන පටිච්ච සමුප්පාද ධර්මය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස කියන මේ ධර්මතාව කරන දුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ අවබෝධය ඇති වුනහමයි ඒ අවබෝධය ඇති වෙන්න මෙන්න මෙහෙම කටයුතු කියන එක දැනගෙන කල්‍යාණ මිත්‍රයෙක් අහල දැනගෙන ඒ සඳහා ටික ටික හරි උත්සාහවත් වෙන කෙනාට කියනවා සෝතාපට්ටි අංග රකින්න කෙනා කියලා. සෝවා මාර්ග වඩන කෙනා කියලා. මෙයාට කියන චිත්තකප්පටි ගලෝමුළු ගන්නවාද චිත්තකප්පටි කියන්නේ මොකද්ද කියලා. මේ මුළු කල්පේම විනාශ වෙන්න තිබුණොත් ඒ එක පුද්ගලයෙක් නිසා එයා කවයට පත්වන තරම් කල්ප විනාශ වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් නිසා. අපි උදාහරණයක් කියමු මුළු පෘථිවියෙම එකවර මහා උල්කාපාතයක විනාශ වෙන්න තියෙනවා. මේ මාර්ගයේ වඩන පුද්ගලයා පලිට පත්වන තාක් ඉතිර වෙන්නේ. ඒ තරම් බලයක් තියෙන එකේ. ඒ නිසා ඒ තරම් වටිනා ධර්මයක් තියෙන එකේදී මෙන්න මේ ටික තේරුම් ගත්තොත් තේරුම් කරගන්න පුළුවන් ඒ තමයි අපි ලබපු ජීවිතේ වාසනාවන්ත බව. ඒ වාසනාව කිනා කිනාට උදා කරගන්න පුළුවන්කම තියෙනවාද කියන කාරණාව මතක් කරලා සතුටු සිටින්න. උවමනාවෙන් මේ ටික අහන්න කියලා මතක් කරනවා. ওই පටිච්ච සමුප්පාද ධර්මය ඔගොල්ලෝ අහන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා මේ කාරණා ටික තියෙන්නේ. ඒකෙදී අපි මෙතනදී මම කිති කරලා සරල කරලා ගන්න මතකයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන එක යම් කිසි කෙනෙක් පිළිසිඳ දැක්කොත් නාම ධර්ම පැත්තකින් කැදේවා. නාම ධර්ම ඕනේ රූපය පිළිසිඳ දැක්කොත් අනාගාම ඵලයට පත් වෙන්න පුළුවන්. හැබැයි යා රූපය පිළිසිඳ දකින්නකොට කරුණ ටිකක් කියලා දැනගන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තකෝ. මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපය නැතිවීමයි කියලා රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් නැති කරන මඟ දැනගන්නට ඕනේ. ඔන්න ඔය ටික දන්න කෙනාටයි රූපයක් දන්නවා, රූපය ඇතිවෙච්ච හැටි දන්නවා, ඒ රූපය නැතිවෙන හැටි දන්නවා, රූපය නැති කරන මඟ දන්නවා කියන තැනක් කියනවා නම් අන්න එයාටයි රූපය පිළිබඳව දැනගන්න පුළුවන්. රූපය දන්නවා නම් රූප සමුදය දන්නවා නම් රූප නිරෝධය දන්නවා රූප නිරෝධානෝ ප්‍රතිපදාව දන්නවා නම් එයාට කියන බුදුජන් වහන්සේ රූපය දැකලා රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ කියන කෙනෙක් යම සුදු සත්‍යන හේ ලෝකේ සුපටිපන්න අන්න සුපටිපන්න ගුණය දෙන්නවා. යම රූපය දැන රූප සමුදය දැන රූප නිරෝධය දැන රූප නිරෝධානෝ ප්‍රතිපදාව දැකන කෙනා සුපටිපන්නයි. ඒ සුපටිපන්නෝ කීවස්මින් ධර්ම ගුණේ ගාතන්ති. යමෙක් සුපටිපන්න නම් යමෙක් ධර්ම ගුණේ දැස්සගෙන සිටින කෙනෙක් වෙනවා. දී කැලිත දෙයක් නැහැ. ඒ නිසා අපි රූපයේ කියන එක ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. මේ රූපයේ කියන එක තේරුම් ගන්න අපිට ඒ රූපී ඇත්ත ඇති හේති පවතින ස්වභාවයම දැනගන්න වෙනවා මිසක ආය අනිත්‍යයි කියලා බලලා කෑම කෑලි කරලා බලලා විඳින්න කරලා බලලා හැම රූපයක්ම තේරුම් ගන්න බැහැ. ඒ හින්දා රූපයේ කෙනෙක් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ රූපී පිළිසිඳ දකිනවා නම් කාම භූමියට එන හේතුව නැති කරන්න නම් රූපය පිළිසින්න දකින්න, රූපය පිළිසින්න දකින්න නම් රූපය කියන ප්‍රභේද 28ක් ප්‍රදාන වශයෙන් මේ 28 රූපයෙන්ම හොඳට දැනගන්න ඕනේ. දැනගත්තාමයි කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය කියන පුද්ගල භාවයත් හැදෙන්නේ. එතෙ මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා කිව්වට කවදාවත් කෙලෙස් නැති වෙන්නේ. රූපේ මම නෙමෙයි නම්, මගේ නෙමෙයි නම්, මගේ ආත්මය නෙමෙයි නම්, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියන්නේ ඇයි කියලා සහේතුකෝ කරුණ ඉදපත් කරන්න වෙනවා. ඕගොල්ලන් විතර තව කාගේ හරි කියලා ඕගොල්ලෝ එයා නඩුවක් දැම්මොත් ඕගොල්ලෝ කියන නඩුකාරයෙක් නැහැ නෑ, ඔය විතර මගේ කියලා කතවචෙන් කිව්වොත් නඩුකාරය දෙනවද? දෙන්නේ. ඔබලන්ට ඔප්පු දෙලා පුතේන්නන්ට දෙයි, ලයිට් බිල් දෙන්නන්ට දෙයි, වතුර බිල් දෙන්නන්ට දෙයි, ඕකලන්ට ඔප්පු කරලා දෙන්නන්ට දෙයි. ඒ වගේ නැහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියන්න නම් ඒකට ඔප්පු වෙන කරුණ ටික දෙන්නන්ට දෙනවා. ඒ නිසා මේ ටික අපි ඉස්සෙල්ලාම බලමු. මේ රූපේ මහභූත රූප හතරක් සහ උපාදාය රූප 24ක් තියෙනවා. ඒකෙදි හොඳට අපි බලමු මහභූත ටික කෙටියෙන් ගත්තාම තෙස්ලොන් නියද ධම්මස්නහර කියලා තියෙන රළු වශයෙන් තද වශයෙන් තියෙන ප්‍රධාන කොටස් ටික ඇන්න තියෙන්නේ පටිවි සංකේතය. චිත්ත සෙම සරව දී සාහතිය කියන මේ කොටස් ටික ඇතුළත තියෙන්නේ ආපෝ ධාතිය. එතකොට ශරීරයේ තියෙන ආහාර පාන දිරවන උෂ්ණයක් තියෙනවා. ජීවිතේ ජීවත් කරන සන්තති තේජ ධාතුව කියලා. ජීවිතේ ජීවත් කරන අවශ්‍ය උපාදයක් තියෙන එක තේජ ධාතුව. ඊට පස්සේ කෙත් පැහැනවා හම රැදි වැටෙනවා කියලා ශරීරයෙන් නියමව කරන දෙයක් තමයි ඒ කොටස් තේජය ධාතු. ඊට පස්සේ වාත කොටස තියෙනවා. ආස්වාස ප්‍රස්වාස වාතේ ඒකා වස්කාරේ වාතේ අත්පය නමන දිගාවේ දෝ වාතේ මේ වගේ වාත කොටස් හතරක් තියෙනවා. මේ ශරීරයේ ප්‍රධාන පිළිතුරේම ප්‍රධාන කම ප්‍රධාන චැම්බර් ඔන්නෝයේ ධාතු හතර. බාහිර ගස්වැල් වල තියෙන පදකතියක් තියෙනම් කෙස්ලොන් නියදත් වල තියෙන පදකතියක් තියෙනම් දෙකම සමානයි. එහෙනම් මේ කෙස්ලොන් නියදත් සම්මත වල තියෙන පදකතිය පිටුපිටක්ක්ක්ක් නෙවෙයි. බාහිර නිංගව පොකුණ වල තියෙන ගලන වැදින්න ගතියක් තියෙනම් චිත්ත සෙමතර වල තියෙන ගලන වැදින්න ගතියක් තියෙන දෙකම සමානයි. බාහිර ගිනි ගොඩක පහත් දැල්ලක තියෙන උෂ්ණයක් තියෙන මේ ශරීරයේ උෂ්ණයක් තියෙන දෙකම එකයි. බාහිර හමන කුලඟක් තියෙන මේ ශරීරයේ වායු ස්වභාවයක් තියෙන දෙකම එකයි. ඔන්න ඔය සතර බාහිර සතර මහා ධාතුයි මේ ශරීරයේ තියෙන්නේ. මේ සතර මහා ධාතු ටික තව දෙකකින් බෙදලා ප්‍රකට වශයෙන් කෙස්ලොන්ගේ ධර්ම සාහර කියලා කොහොම කොටස් දෙකක් තිබෙන කටි කියලා. ඔය සතර මහා ධාතුවේ හැදිලා තියෙන්නේ මොකෙන්ද කියලා දන්නවද? කන බොන ආහාරයෙන්. බත්, පාන්, කෝපි වුණාට අපි සිගම් කරන දවස ගන්න කන්න මොකටද? ඒ කන බොන ආහාරයට තමයි මේ දෙක හැදිලා තියෙන්නේ. ආහාර කියලා කියන්නේ පාළි වචනයක්. ආහාර කීටි ආහාර. ඵලයන් ගෙන එන නිසා ආහාරය කියලා කියනවා. මොකද්ද? ඕජාව පටලියාකෝ තේජෝ වායු වර්ණ කන්ද රස ඕජා කියලා මේ අෂ්ටමක රූප කලා පහතන නිසා කන බුන ආහාරයට ආහාරයි කියලා කියනවා. ඔන්න මේ කන බුන ආහාරය නිසා තමයි මේ ශරීරයේ හැදිලා තියෙන සතර මහාකාරය. මේ ආහාරයමයි තව පැත්තකින් අපිට හම්මස් දෙන ආහාර කියලා මේ තියෙන්නේ කනබුන ආහාරයක්. ගහේ කොහොඹ ඇටයක් හිටෙව්වහම හත ගන්න ගහ වේකත් වෙන්නේ නැහැ. කොහොඹ ගහක් වයි. කනබුන වස්පාං කවුමුන්ගේ සත්‍ය කුද්ධ ලෙස නෙවෙයි නදාස්මන ඒ හත ගන්න ඵලය ආත්ම වෙන්නේ නැහැ. ඒකත් සනාතෝ වයි. ඔන්න ප්‍රධාන එතකොට අපි ඌරේ කුකුලේ හරකෙකුට දිහා ගත්තාම ඒ ශරීරේ එයාට තමයි කුකුලන්ට ඒ ඇඟ එයාගේ ඇඟ ඌරට එයාගේ ඇඟ තමන්ගේ ඇඟ හරකට එයාගේ ඇඟ තමන්ගේ ඇඟ ඒක අපිට සාපේක්ෂව ආහාරයි. මේක අපේ ඇඟ කුටේ හරකින් ඇඟ කල්කෑව ඒකේ ආහාරයි. මේ එතකොට කෙනා කෙනා කබලින්ක ආහාරය මම කියාගෙන ඉන්නේ. ඔය කබලින්ක ආහාරයෙන් හැදුණු රූපේ. මේ රූපේ ඇත්ත. මේ ශරීරයේ කෙස් ටිකක් කපලා බිමට දාන්නේ. කෙස් කියලා දෙන්නේ මම කියලා දෙනවා. ලොම් ගස් නිය පොතු හැම මාස් කැලේ කියලා අහකට දාන්නද? ඒ කොටස් දෙන්නේ මම දෙන්නේ අදත් දෙන්නේ එහෙම කොටස් ටිකක් කන බොන ආහාරයෙන් හැදිලා තියෙනවා. ඊට පස්සේ තව පොඩි කරුණක් මේකේ තියෙනවා. ඔන්න ඔය ප්‍රධාන හතර. ඊට පස්සේ තව තියෙන උපාදාය රූප කියලා 28ක්. උපාදාය රූප කියන්නේ මහ භූත නිසා ප්‍රකට වෙන. චිත්තචෛතික ටික උදව් කරගෙන සිත සහ සිතේ උදව් කරගෙන ඔය සතර මහා ධාතු රූපයේ හැදෙන gati 24ක් තියෙනවා තමයි. ඔය ප්‍රධාන රූපේ හැදෙන gati 24ක් තියෙනවා චිත්තචෛතික ටික නිසා හැදෙන. ඔන්න ඔය ටික නොදන්නා කම හින්දා යෝගුලෝ මේ රූපය කෙනෙක් පුද්ගලෙට නවත්තේ. ඔය ප්‍රධාන හැදෙන සතර මහා ධාතු කාබෝන ආහාරයෙන් හැදෙන රූපේ. හරි එක සිහිපත් කරගන්න මලමිණියක් වගේ. මලමිණියක තියෙන්නේ හරියටම කනබුන ආහාරයෙන් හැදුණු පත්‍යාවෝ තේජෝ වායෝ කියන ගති හතරෙන් යුක්ත රූපේ විතරමයි මහබුත රූපේ මලමිණියක තියෙන්නේ. ඒිට මෙහා පුද්ගලයේ සත්‍යයේ කෙනෙක් කියලා රැවටෙන්න මේ මහ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ බැඳිලා තියෙන සිතෙන් කරන වැඩ ටිකක් තියෙනවා. ඒකට කියනවා මම අනිත්‍යයෙන් ඉඳලා එන්නම්. අපි කියමු උපාදාය රූප 24ක් කියලා. උපාදාය කියන්නේ මහ භූත නිසා මහ භූතයෙන් ඇසුරු කරන පෞද්ගලික රූප 24ක්. ඒකෙදි කියනවා රළු රූප සහ සිවුම් රූප කියලා කොටස් දෙකක්. රළු රූප 10ක් තියෙනවා. ඇහැට දෙන රූප රළු කියලා කියන්නේ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ගැටෙන්න පුළුවන් රූප වලට රළු කියලා කියනවා. ඇහැ රළු කියන රූපේ ගැටෙන හින්දා. රූපෙට රළු කියන ඇහි ගැටෙන හින්දා. කනට රළු කියන සද්දේ ගැටෙන හින්දා. සද්දේ රළු කියන කනේ ගැටෙන හින්දා. නාසයට රළු කියනවා දන්තේ ගැටෙන හින්දා. දන්තේට රළු කියනවා නාසයේ ගැටෙන හින්දා. දිවට රළු කියනවා රසයේ ගැටෙන හින්දා. රසයට රළු කියන දිවේ ගැටෙන හින්දා. කයට රළු කියනවා බාහිර වස්තුවේ පොට්ටබ්බේ ගැටෙන නිසා. පොට්ටබ්බේට රළු කියනවා කය ගැටෙන හින්දා. ඔය රළු රූප 10යි. ඕ වගේ අපි දැනගත්ත මත්තන් වලට වඩා විශේෂයෙන්ම දැනගත යුතු ගොඩාක් දෙයක් තියෙනවා. නමුත් ඒ ටික මෙතර අහන්න ලැබෙන නිසා මම පොඩ්ඩක් අත පැත්තකින් කියන්නම්. තව 14ක් තියෙනවා සියුම් රූප. ඒ සියුම් රූප 14 අද මම පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙන්න මේ රූප 28 හරියට තේරුම් ගත්තොත් පුද්ගල භාවයේ නොගෙවුනොත් තමයි පුදුම. එක හරියට පේන මට්ටම දෙන්නොත් ඉස්සෙල්ලා දැනගන්න. දැක ගන්න බැ දැනගත්තේ නැත්නම්. එතකොට ඉතලමුත් අපි වල රළු රූප 14 විස්තර කරමු. ඒක කඳුලා කියන හින්දා මම මේ සියුම් රූප ටික විස්තර කරනවා. ඔබලෝ හොඳට ඒක ටිකක් නොවනේ තේරුම් ගන්න උත්සාහවත්. ප්‍රධාන රූපේ තමයි රූප දෙකක් තියෙයි. මේ සියුම් රූපවල ඉස්තින්ද්‍රිය රූපේ සහ පුරුෂේන්ද්‍රිය රූපේ. අපි ඉස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා සිතව රැවටෙනවානේ. ඒක ඇලුම් කරනවානේ. නමුත් අපි ආසතරක ආදරයක ඉස්ත්‍රිය හරි පුරුෂය හරි හැදුනේ කොහොමද කියලා බලාගන්න. මේ ඉස්තින්ද්‍රිය රූපය හා පුරුෂේන්ද්‍රිය රූපේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය සුකුම රූප ටික මම කිය සුකුම කියන්නේ සියුම් අවබෝධය ඉතාම දුෂ්කර නිසා ගැටීමක් ඇති වෙන්නේ නැති නිසා ගැටීම් කෘත්‍යයක් නැති නිසා කවදාවත් දකින්න බැරි නිසා කවදාවත් අල්ලන්න බැරි නිසා නුවණකින්ම විතරක් දැක්ක යුතු නිසා මේකට සුකුම රූප කියනවා. මේ සුකුම රූප කවදාවත් එහෙම දකින්න බැහැ. කවදාවත් අල්ලන්න බෑ. කවදාවත් මේ සුකුම රූපයක් ගැටෙන්නේ නෑ. තව යමක ඒක නොදින්ම අවබෝධ කරගත්තේ ඊට පස්සේ රූප කලාප කඩ කඩා බලන්න බෑ. එහෙම රූප කලාප මේ තුල නෑ. මේ සුකුම රූප ඇතුලේ එහෙම දේවල් නෑ. මේ සුකුම රූප කියන්නේ එක ධම්මායතනේ පරියාපන්න. ධම්මායතනේ කියලා කියන්නේ සිතේ තියෙනවා වේදනා සංඥා සංඛාර කියලා චෛතසික තුනක්. ඔය වේදනා සංඥා විදීම හැදීම සංඛාරය කියනකොට ඒක ටිකක් ලොකු පොඩක්. ගති 50කින් යුක්තයි. සංස්කාර පරිණාමය. තොර හැම හිතකම ගති 50ක හැම සංස්කාරයක් සම්බේතම. මේ වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ගති ටිකට එකතු කරලා තමයි ධම්මායතනය කියලා කියන්නේ. මනෝ ධාතු ධම්මදාතු කියලා කියනකොට ධම්ම ධාතු කියනකොට විඳින්න බව ආහුරන බව කරකන ওই ගති තව සිංහ ගති උදා කියන ඔක්කොම එකතු කළ සංකාරක් තමයි. ওই ටිකට තමයි ධම්මායතනය කියලා කියන්නේ. ඔන්න ওই ධම්මායතනය අනුව ගිය රූප ටිකක් තියෙනවා. ඒ සිිතේ තියෙන ගති ටික මේ කනබුණ ආහාරයෙන් හැදුණු රූපෙන් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන ටික මේ කනබුත ආහාරයෙන් හැදුණු පටලියාපෝ තේජ වායු කියන සතර මහා ධාතුවේ හැකියාවක් මේ සතර මහා ධාතුවේ ඉති සතර මහා ධාතු පුරුෂ සතර මහා ධාතු කියේ බලන්නේ. ඉති පටලි පුරුෂ පටලි ඉති ආපෝ පුරුෂ ආපෝ කියලා තියෙන්නේ. ඒකේ බලන්නේ මේ ඉස්ත්‍රිය පුරුෂයෙක් කියලා ලෝකයේ විවාහ කරන විදිහට රූපයක් හදන්න පුළුවන් කම අර හැදුණු සතර මහා ධාතු රූපය හරියට අපි කළු ගලක් කැපුවා වගේ තමයි සතර මහා ධාතු. ඊට පස්සේ ඒකේ ලක්ෂණ කැටයමක් හදනවා වගේ තමයි උපාදාය රූපට. කෙනෙකුගේ සිත ඇදලා ගන්න පුළුවන් විදිහ කැටයමක් හදනවා වගේ තමයි මේ උපාදාය රූපට. ඒ සතර මහා ධාතු රූපේ ඉස්තියක් කියලා පුරුෂයෙක් කියලා විභාග වෙන දකින්න පුළුවන් විදිහට සතර මහා ධාතු රූපේ හැඩ ගන්න පුළුවන් කමට ඉස්තියේ පුරුෂයෙක් කියන ඒක තියෙන සිතේ තියෙන අර ගතිය. ධම්මායතනේ කියන්නේ ඒක කර්මයෙන් උපන්න රූපයක්, කර්මජ රූපයක්. කර්මයට හටගත් එකක්. ඔකට මම කියන්නේ අපි පල්ලටයක් හරි පොල් ගෙඩියක් හරි පොළොවේ වදකන්නොත් පහු කාලෙක බීජාංකුරයක් ආවොත් පොළොවේ තියෙන පස් දිය ගිනි තුලන් කියන හතර උරාගෙන මේ හතර අනුග්‍රහය ලබාගෙන අතු ඉති දෙදෙන්නේ නැතුව ගහක් හැදේ. අතු ඉති දෙදෙන්නේ නැතුව ගහක් හැදුනේ පස් දිය ගිනි තුලන් හතර හැදියාව නිසා නෙමෙයි. පස් ඇතලා ගන්න ආහාරයේ පස්තිය විසුකම් හතර අතුයිති දෙදෙන් නැතුව හදන්න ඕනේ කියන ගතිය ගහ හදන්න ඕනේ කියන ගතිය තිබුණේ දීදී. තල් ඇටේ පොල් දෙකේ ඒ දීකේ නිසා එතන තිබුණු ගතිය නිසා හැදිච්ච ගහ තමයි අපිට පේන්නේ. අපි තාල වර්ගයේ ගහක් කියනොත් තාල වර්ගයේ කියන එක තියෙන්නේ ඇටේ ඇතුළේ. ඒ නිසා ඒ වර්ගයේ නිසා හදපු ගහනේ මොකද ඒ ගායෙන් නැවත තෙම බීජ හදන්න පුළුවන්කම ඒක තියෙනවා. ඊට පස්සේ නුග ඇටයක් ගත්තොත් ඒක අතු බෙදිලා ඉති බෙදිලා අතු ඉති බෙදිලා මහ විශාල ගහක් හැටියට හැදෙනවා නම් එබඳු විදිහ අතු ඉති බෙදලා හදන්න පුළුවන් ගතිය තිබුණේ ඇටේ. ඒ බීජ ඒකට පස්සේ ඉඳලා හතර උදව් වෙනවා. දැන් මේ දෙකටම පස්තිය ගෙනතුලන් හතර එකම විදිහට උපකාර ලබාගෙන එක ගහක් එක විදිහකට තව ගහක් තව විදිහකට හැදුණියයි එතන තිබුණු බීජනාවත්ය නිසා මේක පස්තිය ගෙනතුලන් හතරේ වෙනස්කමක් හිතද නෑ. එතකොට ගහ එවමු තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙච්ච හැකියාව තිබුණේ ආහාරයෙන් නෙමෙයි. ගහේ හැකියාව තමයි බීජය. ඒ වගේ උගුරු දන්නවාද කර්මය කියන එක බීජයක්. ඒ කර්ම නිමිත්තෙන් අනුවම කර්ම නිමිත්තට අනුවම වැසගත්ත ප්‍රතිසන්ධි සිතේ කර්ම සිතේ ගත ටික එහෙමම තියෙනවා. එතකොට මව කුසට ප්‍රතිසන්ධි වශයෙන් පැමිණිලා කනබොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙනවා ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියලා රූපයක් සිතේ. ඒ ඉන්ද්‍රිය සිතේ තියෙන ගතියට හැදිච්ච රූපෙන්නේ අර කල් ඇටේ තියෙන ගතියට හැදිච්ච ගහයි තරහ. ඒ ඉන්ද්‍රිය තියෙන ගතිය සිතේ තියෙන ගතියට හැදිච්ච රූපේ රාශියක සතර මහා ධාතු රූපයයි මේ. එතකොට ඉත් ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැත්නම් මේ විදිහ රූපයක් හදන්න පුළුවන් ගතිතික තියෙන්නේ හිතේ. ඒක කාටවත් පේන්නේ නැහැ. ඉන්ද්‍රිය පුරුෂ රූපේ පේන්නේ නැහැ. පුරුෂ ඉන්ද්‍රිය රූපේ පේන්නේ නැහැ. මලිනියක ඉත් ඉන්ද්‍රිය රූපේ නැහැ. පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැහැ. ඉත් භව රූපේ නැහැ. පුරුෂ භව රූපේ නැහැ. ඒ රූපේ තිබුණු ඒ රූපේ නිසා හැදිච්ච රූපේ තියෙනවා. එතකොට ඔබලු දැනගන්න ස්ත්‍රියක් හැටි එකම බත්පාන් කවුතුන්ට කාලා ස්ත්‍රියක් හැටි පුරුෂයෙක් හැටි කොහොමද බත්පාන් කවුතුන්ට වෙනසක් තියෙන හින්දාද නෑ. ඒ කන පොත ආහාරය ගත්තට හිතේ කෙනා කෙනා විතර කර්ම ගති ටිකටයි මේ රූපයේ මේ හැදෙන්න තියෙන්නේ. මේ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හැරි පේනකොට මේ කය අසු කරගෙන පවතින හිතේ තියෙන ගතිය දකින්න පුළුවන් නේද? මේ ස්ත්‍රියක්ම කියලා මේ රූපේ රැවටෙන්නේ නැතුව ඕගොල්ලෝ ස්ත්‍රියක් කියලා ආශා කරනවා නම් ඕගොල්ලෝ කර්මයට යොමු කරලා තියෙනවා. මේ රූපේ හදපු ගතිය තියෙන ස්ත්‍රී ගතිය තියෙන හිතේ ආපහු ඕගොල්ලෝ ඉබතු කර්මයකට කැමති. ඕගොල්ලෝ ස්ත්‍රියක් වෙන්නේ ඒ හින්දා. පුරුෂයෙක් වෙන්නේ ඒ හින්දා. එතකොට කවදාවත් අපිට ඉස්සේ කල්ලන්න බෑ, පුරුෂය කල්ලන්න බෑ. මොකද ඇත්ත එකයි, ඉස්ත්‍රිය හෝ පුරුෂය කියන ඉන්ද්‍රිය නිසා හැදිච්ච මහභූත ටික මේ තියෙන්නේ. මේ ඇල්ලුවට පුරුෂය ඇල්ලුවා නෙමෙයි, මහභූත ටික ඇල්ලුවේ. හැබැයි මේ මහභූත ටික ලෝකෙ තුල කර්ම විපාක විදිහට අපිට මේ හම්බලා තියෙන්නේ. ඒක විපාකයේ අනිත් පැත්තට යන්න නම් විපාකයේ රැවට්ටන්න හදපු දෙයම නොරවටෙන්න අපි බබලා ගන්න වෙනවා. ඒක තණ්හා නිස්සාරය තණ්හා පහතට තණ්හාවෙන් හැදුණු දේම උදව් කරගෙන තණ්හාව රසන්න කියලා කියන්නේ. තණ්හාවට හැදුණු රූපේ ඒ රූපෙම උදව් කරගෙන තණ්හාව රසන්න කියලා බුදුජානක දෙවිලා කියනවා. ආහාර නිස්සාරය ආහාර පහතට ආහාරයෙන් හැදුණු රූපේ ඒ රූපෙම උදව් කරගෙන ආහාරය රසන්න කියලා. එතකොට ওই ඉන්ද්‍රිය කුසින්ද්‍රිය රූපේ ජීවිතේ කියනකොට ජීවිතේ දෙකට බෙදෙනවා, කොටස් දෙකකට. රූප ජීවිතේ සහ නාම ජීවිතේ කියලා. ඒ ජනක දැක්කේ ඔයගලන්ට නම් ගැඹුරුම නිකන් හරි හරින මේක මොහොකාද ඔයගලන්ට ඉතතන කියනකට පොත්තිනේ. ජීවිතේ කියන එක දෙකට බෙදෙනවා. රූප ජීවිතේ හා නාම ජීවිතේ කියලා. යමක අපි කියන්නේ කන ඇති සහ කන නැති කියලා වස්තු තියෙනවානේ. දැන් මෙන්න මේ වගේ මේකත් පිළිගන්න මේවා අජීවි කන නැහැ. නමුත් ගස්කොළන් වගේ දේවල් ගන්න කන තියෙනවා. ඒ වගේ මේ රූපයක කන තියෙනවා. කන තියෙන රූප ඔයද කියන ජීවිතේ තියෙනවා. හැබැයි මේ අපි කන තියෙනවා කියන රූපේ විශේෂයක් තියෙනවා. නාම ජීවිතේන්ද්‍රියකුත් මෙතන තියෙනවා. රූප ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා, නාම ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා. බාහිර වස්තුන්ට රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා, නාම ජීවිතේන්ද්‍රිය නැහැ. රූප ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන තැනක ඇති විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවද? තමන්ද තමන්ම හදාගන්න පුළුවන් නැවත නැවත. ජීවෙන එක අනුත්‍යය කරගන්න පුළුවන්. ජීවිතේන්ද්‍රිය ලක්ෂණය එක ජීවත් කරගන්න පුළුවන්කම. ගහක අත්තක් ඇදුවොත් පොළයක් ඇදුවොත් ඒක නැවත නැවත ආහාර හදලා දිනවා ගන්නවා. මේ රූපෙත් එහෙමයි. ඔගොල්ලෝ අලුත්ෙන් සරපු දෙකක් අරගෙන දාන්න මාස පහක් හයක් සරපු දෙක කොච්චර දෙන්නද කියන්නේ. සරපු නැතුව ඒ මාස පහය ඇවිත් කකුල කොච්චර දෙන්නේ? කකුල දෙන්නේ නැද්ද? දැරියලා ওই විදිහට ගෙවුණු දැරනකොට දැරෙන රූපය තිබුණේ නැති අඟලක් එකක්. නමුත් මේ ජීවිතේ කුන්ති උගල ගන්නවද කියලා තියෙන්නේ දෙවන ජීවන තුන දල්කෙනත් හදන්න ඕනවා. මේ ජීවිතේ කියන කුන්ති උගල. දෙවන ජීවන ආරස අජීවී කියලා කියන්නේ දෙවන ජීවිතේ හදන්න බැගෙවුම් කියනවා. ඒ ජීවිතේ නැති නිසා. ගහකට ජීවුනක හදා ගන්න පුළුවන් ඇයි? ජීවිතේ තියෙන නිසා. එතකොට ඕගොල්ලෝ දකින්න මේ ජීවිතේ කියන එක කොපිට හැදෙන ක්‍රම කාසියක් තියෙනවා. නමුත් මේ අපි කෙනෙක් ජීවත් වෙනවා වගේ තියෙන මේ ජීවිතයේ තියෙන කෘත්‍ය නිසායි, රූපෙ නිසායි. නැත්තම් අපි ඇවිදින ගානට මේව ජීවෙන්නේ නැහැ ගියා නම් ওই ජීවිතයේ තියෙන කොච්චු ගුණා නම් අපේ රූපයක් ඉතුරු නැති. හැබැයි බාහිර ජීවිතයේ තියෙන වස්තු වල ප්‍රේ වෙලෙම තියෙනවා. එයා ආහාර පාන සපයගෙන එයා ජීවිතේ පවත්වන්න පුළුවන්. අජීවී සහ සජීවී දෙකේ විශාල වෙනස තමයි අජීවීකට ආහාර පාන සපය ගන්න බැහැ. සජීවී කියන එකෙන් තේරුම මොකද? ආහාර පාන සපය ගන්න පුළුවන්. එහෙම ආහාර පාන සපය ගන්න වස්තු අතරින් මේ ආහාර පාන සපය ගන්න මේ කය තවත් උදේ. මේක කියනවා නාම ජීවිතින් විතර එකතු. ඒ කියන්නේ චිත්තචෛතික ටික කියන නාම ධර්ම ටික ජීවිතේ නිකුත්යක් කරනවා. නාම ධර්ම ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. මේ ධාතුව දවලා කර්මෙන් උපන තේජසට මේ ධාතුව දැවීම නිසා සිතුවිලි පහළ වෙනවා. සිතුවිලි පහළ වෙන එකට ආයෙත් මේ ධාතුව දැවෙනවා. මේ ධාතුව දැවෙන ශක්තිය උදව් කරගෙන ආයෙත් සිතුවිලි පහළ වෙනවා. ආයසිතුවිලි පහළ වෙන එකදී මේ ධාතු දැනනවා කියලා එයා ජීවත් වෙන්නේ. සිතුවිලි පහළ කරන එකෙන් ඒ ධාතු දෙවිවෙන් ඇතුළු ශක්තිය උදව් කරගෙන ඊගාවට සිතිවිලි පහළ කරනවා. ඒ සිතිවිලි පහළ නැත්නම් ඒක ආයෙත් ඒ ධාතු දැනගන්න කියලා එක දිගට නාම ධර්ම පවත්වන සුත්‍රයක්. පොබලෝ වාහනය පොදුකට දැන් ওই ඉන්ජිනේ කිස්ටක් කරනවා. එතකොට වෙන්නේ ඉස්සෙල්ලා මුලට ආපු පෙට්‍රෝල් ටික දහය වෙනකොට ඒ ගිනි ගත්ත එකෙන්ම ඊගාව ටික එතෙන්ට එන පෙට්‍රෝල් ටික ඒ කියන්නේ ඒ වාහනේ ස්ටාර්ට් කරනවාම ඒ පහදත් එකෙන්ම ඊගාව ටික තෙල් ටික දහන්න කරනවා. දහන්නේ කියන්නේ ගැටේ ශක්තියෙන් අර මොඩියුලේ වැඩ කරනවා. වැඩ කරන එකටම ආයෙ තෙල් ටික දහනවා. මේ දෙකම චක්‍රය. දෙකකින්ම යනවා. ඒ විදිහමයි මේ ශරීරේ නාම ධර්ම ටික ඔය විදිහට වැඩ කරනවා. එතකොට ඔන්නඔකට කියන නාම සිද්ධිය කියනවා. මෙන්න මේ ජීවිතයක වෙනුවට අලුතෙන් හදා ගන්න පුළුවන් රූපෙක ජීවිතයක වෙනුවට අලුතෙන් හදා ගන්න පුළුවන් චිත්තචෛතසිකකුත් තියෙනවා මේක. ඔන්න ඔය ජීවිතේන්ද්‍රිය රූපේක නාම ධර්ම ටික අවබෝධ කරගන්නාම මේ රූපේ ජීවිතේන්ද්‍රිය කියලා රූපේ ජීවත් කිරීමේ කෘත්‍යයක් වෙනවා. ආහාර පාන නැවත නැවත අගාන. ඔන්න ඕක මේ චිත්තචෛතසික ටික තියෙන නිසා වෙන්නේ මේ රූපේ. කාර්ය රූපෙන්දි පුසුනේ ජීවිතේ. ඊට පස්සේ එක තමයි ආකාශ රූපය. අපි හිතාගෙන ඉන්නේ ආකාශ රූපය කියන එක ධම්මායතනේ පරියාපන්න රූපයක් නැත්නම් කර්මෙන් හටගත් රූපයක් කියලා අපි හිතන්නේ නැහැ. ආකාශයේ කොටස් එකකට බෙදෙනවා බාහිර සහ අධ්‍යාත්මික කම් සිද්දුරු මුඛ සිතුරු ආහාර පාන ලක්ෂණයන් මල මුඛ ධාර කරන්න අවශ්‍ය වෙන ඊට පහළ තියෙන තැන්වලට ආධ්‍යාත්මික අවකාශ ධාතු කියනවා. මේක ධර්මයෙන් හටගත් අවකාශ ධාතු. ඊට පස්සේ මේ බාහිර අවකාශ ධාතුව සංගතයි හදාගත්ත එක. අවකාශය කියනක ඕගොල්ලෝ හිතන්නේ මෙතුමුතුන් හිතන්නේ මේ අවකාශය කියන්නේ කිසිවකින් හැදෙන එකකුත් නෙමෙයි කිසිවකින් නැති වෙන එකකුත් නෙමෙයි අවකාශය කියන්නේ තියෙන එකක් කියනවා. ඒකනේ සමහරව අවකාශය නිවන කියන්නේ අවකාශය වගේ කියලා අවකාශය තුමා කරන්නේ. ඔබ හිතන්න මේ අවකාශය සංකතයි අපි හදාගත් එකක්. මේ අවකාශය තියෙන්නේ මේ කයට සාපේක්ෂව. මේ බඩු භාණ්ඩ වල හැප්පෙන්නේ නැති විදිහට යන්න පුළුවන් කය ආරම්භ යන්න පුළුවන් තැන් වලට අපි අවකාශය කියලා කියන්නේ. නමුත් අපි මේක සුපුම ආත්ම භාවයකදී දෙවියෙක් හරි කෙලෙස්ියෙක් හරි උපන්නොත් ඇහැට පිටුන සිං ශරීරයක් තිබුණා. එයා ඒ මට්ටමේ රූප වල හැප්පෙනකොට අවකාශයට ගල වෙනස් වෙනවා. එතකොට අවකාශය කියන එක අනුදාසෙදී අපිට තියෙන මේ කයක සාපේක්ෂව කියන එක දැක්කත් ඊගාවට මේ අර මාගේ කන් සිදුරු මොක සිදුරු ආහාර පාන ගැටෙන මේවා කර්මයෙන් හටගත් අවකාශ ධාතු. ඔන්න ආකාශ රූපය. ඊගාවට මොන ධ්‍රුවතේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති රූප. කාය විඤ්ඤාප්ති කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ ගොඩාක් පුද්ගලෙ කියලා වැරදින්නේ මේ රූප ටික හඳුනන්නේ නැති නිසා. ඔබලෝ දන්නවද මේ කාය විඤ්ඤාත් රූපේ වචී විඤ්ඤාත් රූපේ කියන එක මේ සතර මහා ධාතු රූපෙ මොකක් කරලා ඇති කියලාද? දැන් අත්‍යික කපසයක් තියනවා නම් අත්‍යික කපසෙට පුළුවන් ඉඩේ නිස්සෙන්න කමසතට. අපි ওই කමසෙට අපේ අත බහලා අපේ අත උස්සනකොට කමසියත් ඉස්සෙනවා නේ. අන්න ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද කාය විඤ්ඤාති කියලා කියන්නේ මේ සිත්තේ අත් වගේම මනෝමය රූපයක් උපදලා මේ කයට බහල සිත්ෙන් මේ පුස්සන කොට මේ අතේ ඉන්නේ. එහෙම නැත්නම් මේ පුස්සන්න නැහැ. ඊට පස්සේ බිල්ල හනවන්න ඕන වෙනකොට සිත්ෙන් එකතුම රූපයක් කරවලා ඒක හරවනකොට යත් මේ බිල්ල හනවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මලමිණිය හරවන්න බැහැ. එතකොට හදිහිත උගුල දරපිට අර ඔලුබත් වගේ අර මහ විශාල අර මහ බඹාගේ මෙහෙම කියලා රූප හදනකොට මිනිස්සේ බැලලා එයා එක එක ඒවා කරනකොට අපිට පේන්නේ අර විශාල විඤ්ඤාණ නටනවා වගේ. ඒ වැඩ ටිකම මේක කරනවා. ඔකට කියනවා විඤ්ඤාප්ති රූප කියලා. කාය විඤ්ඤාප්ති රූප කියලා. යන්න ඕනේ කියන අදහසක් ඇතුළු සිතින් රූපෝපත්තර රූපේ මේ කයත බහල වායේ තහතු පැතිරෙනකොට මේ කය ඉදිරියට යනවා. එතකොට ඔන්න ඔහොමයි කයින් කෙරෙනවා කියන එක වෙන්නේ. වචීඤ්ඤප්ති කියලා කියන්නේ අපි කෙනෙක් කවුරුත් මෙහෙම උගුලන් තේරෙන වචන කවුරුත් කතා කරලා නැහැ. මෙතනදි සිතින් මොනවහරි අදහසක් කියන්න ඕන වුණාම ඒ අදහසේ හැටියට සිතින් වායු ධාතුවක් උපදවන. ඒ වායු ධාතුව තොල්ලේ උගුරේ තල්ලේ තොල් දෙකේ දත් තුන අපිව දංචද කන්දද මුර්ධද කියලා කියන්නේ ඔය තැන් වල හැපිලා එළියට එන සත්‍යයක් විතරයි. ඇහැට පෙනෙන රූප වලට හඳුනගෙන නම් කරලා තියනවා වගේ සංඥාවට සංකාර කරලා තියනවා වගේ අපි මේ සත්‍යයට සංඥා සද්ද සංඥාවත් සංකාර කරගෙන තියෙනවා. අපි මේ සද්ද සංඥාවත් සංකාර කරගෙන තියෙනවා. ඒ සංඥාව පහළ වෙනකොටම අපි ගාව තියෙන සංඛාරය මතක් වෙනවා. සංඥාව සහ සංඛාරය කියන එක තේරුම් ගන්න සංඥාවට තව කෙනෙක්ව යොමු කරන්න පුළුවන් ප්‍රඥාප්ති මාර්ගයේ තමයි විඤ්ඤාප්තිය කියලා කියන්නේ. කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති දෙක නැතුව තව කෙනෙකුට තව දෙයක් හඟවන්න බෑ. එක්ක වචනයකින් එක්ක කයින් අර කෝපේ දිහා බලන්න කියලා මට එක්ක වචනෙන් කියන්න වෙනවා. කිව්වේ නැත්තම් හැදිලා පිටවල මෙහෙම කළා හරි කියන්න වෙනවා. කය වචනේ දෙක උදව් කරගන්න නැතුව තර සම්දී මොකක් දිහාද බලාගෙන ඉන්නේ කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන්. දැන් ඒ හින්දා තමයි මට විඤ්ඤාත්ති රූප කියලා. ඒ කියන්නේ විඤ්ඤාපනය කරන්න පුළුවන් මේ ධර්මතාව දෙකෙන්. එතකොට මේ කාය විඤ්ඤාත්තියයි වචී විඤ්ඤාත්තියයි කියන එක වචනේ කියන එක තොල්ලෝ මුර ඔය විදිහට හැපිලා යන සද්දේ තියෙන සංඥාවක් විතරයි. සංඥාව අපි දන්නේ ඒකට සංකාරයෙන් විවහාර කරගන්නවා. අපි කියමු දැන් රූප සංඥාව කියලා කියන්නේ නිල් පාට මම කියපු සංකේත නිල් පාට කහ පාට රතු පාට සුදු පාට කියලා කිව්වහම නිල් පාට කහ පාට රතු පාට සුදු පාට කියලා කියන්නේ සංඥාව නෙවෙයි. ඒක සංඥාව හඳුනා ගන්න දත්ත මාර්ගය. අපි මේ විවහාරයේ අතහැරලා සංඥාව දත යුතුයි. ඒ කියන්නේ පාට පෙන්නන පාට පෙනෙන බවට තමයි සංඥාව කියන්නේ. අර මාස පහ පහක පොඩි ළමයි අඳන කොටෝ ධර්ම ලක්ෂණ කියලා කරන්නේ එක එක පාට අර කැරකෙනේ වටිකක් කෙල්ලන්නේ ටින් 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 ගාන. දැන් මේ ළමයට වාහනය හොඳට පේනවා. මේ පාට දැකලා ඒ දිහා බල බල ඉන්න ඉතින් ඇවිල්ලා නතර කරනවා. නමුත් මේකට කියන්නේ කහ රතු සුදු නිල් කියලා ප්‍රඥප්ති දන්නේ. අන්න ඒ ළමයට තියෙන මත්තම දකින්න සංඥාව කියන්නේ ඒක පහු කාලෙදි හඳුනා ගන්න අපි උදව් කරගත්ත විවාහාර මාධ්‍ය තමයි නිල් පාට කහ පාට රතු පාට සුදු පාට. එතකොට සංඥා සංකාර දෙක එකට දින අපි කතා කරනකොටම සංඥාව සංහාරයෙන්මයි අර්ථ දක්වගෙන තියෙන්නේ. කෝපය කියනකොට මේ හැදේ පෙනෙන එක සංඥාව. ඒක පෙන්න ගන්න අපි ගත්ත විවාහාර මාධ්‍ය තමයි කෝපය කියලා. මේ හැදේ තමයි සංඥාව. මේ සංඥාව පෙන්න ගන්න කෙනාට දත්ත විවාහන මාධ්‍ය තමයි මොකද්ද මේ හේතිය. ඒකයි ඒකේ විඤ්ඤාති රූප කියන්නේ විඤ්ඤාපනය කරන්න බෑ ඔය විතක්ක ਵਿਚාර නැත්තම්. මේ හේතේ ඒකේ තව කෙනෙකුට යමක් කියන්න බෑ ඕගොල්ලන්ට. හිතේ මේ සංඥාව බවක් නැවුනොත් තමයි අපි ඒක දන්නවා කියන්නේ. මේ සංඥාව බවා ගන්න බෑ සංඛාර නොකොට. තේරෙන්නේ? එතකොට ඔය සංඛාරයෙන් හැමදාම කරන්නේ සංඥාවට සතහන් ලබා ගන්න එක. ඒකයි වෝහාර වේපක්කම් පිටුවේ සංඥාව වදන් සංඥාවගේ විපාකෙ විවහාරය. දැන් මේ පේන හැටි සංඥාව. ඔකට කෙනෙක් නිරෝධ කරන්න බැහැ අපි සංඛාර කරන දාට ටෙලිෆෝන් එක දුරකථන එතකොට දැන් මේ වචනේ කිව්වහම මේ හැදේ කලින් හිතේ නැහැ. එතකොට නැදෙන එක සංඥාව. ඒ වගේ හැමෝම ඔය දුරකථන ඔක්කොම එකපාර ඔක්කොම පොඩ්ඩක් අතට ගන්න. ඔක්කොම දුරකථන ඔක්කොම ඔක් කරගන්න. හරිද? හැබැයි මේ කෝපත් ගොඩක් කියන්න තියෙනවා. තව සම්බෝධි කියන්න තියෙනවා. එතකොට වෙලා වැඩි වෙයිද කියන්නේ? නැත්තම් මම මේක දෙකකින් දෙකකින් කියන්න පුළුවන්. කමල් නැද්ද මේක මම විස්තර කළාට දෙකකින් දෙකකින් කියන්න. අන්තිමකට දුක්ඛයද නේද? එතකොට දැන් සංඥා සංකාර දෙක ගන්නවානේ. ඒ වගේ මේ ශබ්ද සංඥාවක් විතරයි එන්නේ. ශබ්ද නාමත්‍ය. අපි ඒක විවහාර කරගන්න අහවල් ගායකය, අහවල් ගායිකාව, අම්මගේ කටහඬ, දුවගේ කටහඬ, අප්පච්චිගේ කටහඬ, කාර්යයේ හොන් එක, බල්ලේ කෑ ගහනවා, සබ්දේ කෑ ගහනවා, මේ හරකේ කෑ ගහනවා කියලා ශබ්දයට සංකාර කරගන්නවා. ඒ මොකද තව කෙනෙකුට විවහාර කරවන්න පුළුවන්. දැන් අපිට ඒ ශබ්දයට කෙනෙකුගේ අත්දාව තියෙන ශබ්ද සංඥාව කෙනෙකුගේ මනසේ ඇති කරවන්න නම් මේ වගේ විවහාරයක් ඕන. බල්ලේ කෑ ගන්න ශබ්ද කිව්වහම ඔන්න ඒ සංඥාව කන්දල අන්තිනගේ මනසේ උපදිනවා. එතකොට අපි යම කිව්වා වගේ තේරෙන්නේ. කවුරුත් කියන්නේ මේ වචනේ කියනකොට එයා ගන්න උපදවා ගන්න. එයාගේ උපදවා ගන්න දන්නේ නැත්නම් අපි ඒක දන්නේ නැහැ. ඒක වෙන භාෂාවක් කිව්වහම ඒ කියන්නේ එයා ශබ්දයේ ඒ සංඥාව අරඹය එයා සංකාර කරලා තියෙන ක්‍රමය අපි මේ ශබ්දයට සංකාර ඒ නිමිත්තට සංකාර කරලා තියෙන වෙන විදිහට. එතකොට එයා ඒ වචන කිව්වට අපිට දිහි කරගන්න බෑ ඒ සංඥාව. එතකොට අපිට භාෂාව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දැන් අපි මේ හැදෙන්න කෝප්ප කියලා කිව්වද සිංහල භාෂාව කියන්නකො. දැන් කෝප්ප කියන වචනේ කිව්වොත් ඔක්කොටම මේ හැදේ හිතේ නැහැ. එතකොට ඕගොල්ලෝ හාමුදුරු කෝප්ප ගැන කිව්වේ කියලා හිතන්නේ. ඇත්තට මම කිව්වේ කෝප්ප ගැන නෙමෙයි මම සංඝාවතිය සංඥාව සංකාර කරපු අදහස දෙක කරලා වචනිකරදී කිනා කිනා ගාවදී කෝප්පේ දෙහි කරගන්න. නමුත් ලෝකයන්නේ ආමුදු කෝප්පේ ගැන කිව්වයි. එතකොට භාෂාව තේරෙනවා. අපිට දැන් ඉංග්‍රීසියෙන් කියමු දැන් කවුරුත් අපි ඉංග්‍රීසි දන්නේ නැහැ. කියන්නද? කවුරු හරි කියන්නේ දැන් මේ හැදේට එයාගේ භාෂාව මෙයා ඉගෙන ගන්න කියලා ඉගෙනගෙන තියෙනවා කියන්නද? දැන් අපිට ওই සත්‍යය හමුවොත් අපි ඉගෙනගෙන නැත්තම් අපිට මේ රූපේ මවා ගන්න බැහැ. සත්‍යයක් විතරක් රූපු නැවෙන්නේ නැහැ, සංඥාව නැවෙන්නේ නැහැ. එතකොට අපිට දන්නේ නැහැ කියන්නේ. භාෂාවක් දන්නේ නැහැ කියන්නේ ඕක. එතකොට මේ විඤ්ඤාති රූප කියලා කියන්නේ හිතෙන් මෙන්න මේ යම් යම් දේවල් තේරුම් කරවන්න අනිත්‍යයට අපිකාව මානසික උපදින විවහාර තියෙනවා. ඒ කියන්නේ කයනේ සිතනේ තරන්න පුළුවන් විදිය රූප හදන්න පුළුවන් විවාහයකට. ඒකට විඤ්ඤාති රූප කියලා කියනවා. කාය විඤ්ඤාති රූප කියනවා. ඊට පස්සේ ඊගතපත්ති. ලහුතා රූප. ලහුතා කියලා කියන්නේ සැහැල්ලු. අපි කිව්වොත් මේ රූප තරහියෙන් ගාලා බර කොච්චරක්ද කියන්නේ. කිලෝ 50 60 50 කිලෝ කඩුම ගන්නනේ කිලෝ 50 කින්ති මිතිය. කින්ති මිතිය කරේ කියන්නේ යන බර දැනනොත් ඕගොල්ලන්ට යනකොට ඕගොල්ලෝ දන්නවද මේ සිතේ තියෙන ගතිය මේ කය නිබර බල තියනවා කියලා. ලහුතා රූපේ කියන්නේ නිබර කරනවා. මේ අලියෙන්ගේ බර කිලෝ 1000ක් විතර හිතේ කිලෝ. අලියට කිලෝ 1000ක් වෙනවා වගේ කියලා තේරෙනවද? සිතට පුළුවන් කය නිබර කරන්න. සිතේ තියෙන කම එක ධම්මයතේ පරිවපන රූප කියන්නේ සිතේ තියෙන ගති ටික මහ භූත රූපයෙන් ප්‍රකට වෙනවා. මහ භූත රූපයේ සැහැල්ලු කළා ඔය වගේ නබන්ද විහාරින් තහදලා ඔය රූප ටික තියෙනවා. එතකොට මේ කයේ බර තේරෙන්නේ නැත්තේ මොකද්ද? ලහිත රූපේ නිසා. ඊට පස්සේ මුදිතා රූපේ මලමිණි දැකලා තියෙන්නේ මලමිණි අල්ලලා තියෙන කවුද? අලදින නැහැ. ඔයගොල්ලෝ නම් බලන්නේ මේ ඔබලා හැම බලන්න මේ වැදේ දෙන්නේ. ආර්ධියට මෙන්න මේ මේසේ උබන්න යම්සේ දෙයිද? යම්සේ දෙයිද? ඒ වගේම මේ මලමිණියත් උම ඔබනවා කියන එක මේ මට පිළිතුරුකම් නෙවෙයි. මේ සිත නිසායි මේ ශරීරෙ මෙහෙම ඉඳෙන්නේ. ඉතාව නොතුමලක් බව තියෙන්නේ. අනිවාර්ය මූණ හරියි සිංදි අත හරියි සිංදි කියලා කියන්නේ සිිතේ තියෙන කමත මහ භූත රූප මොලොක් කියලා කියන්නේ ඈ මේකට කියන මොදිකා රූප කියලා මොදිකා රූප කියලා ඔගොල්ලෝ මේ රූපය පුද්ගලික කියලා රැවටෙන්නේ මේ රූපයේ තියෙන සිං රූප ටිකේ හැදලා තියෙන හැටි ගන්න තියෙනවා ඈ ඒකයි මෙච්චර මේ ඇවිල්ලා තියෙන්නේ මේ රූපේ ගල් දෙයක් වගේ තිබුණත් ඔගොල්ලෝ හිතනවා මම ආසාවේ කියලා මේ මේ ගර්භෝතුවක් වගේ තිබුණොත් මේ විදිහමයි රූපේ මේ සිිතේ කියන කටි ටික රූපය මොලොක් කරන්නේ කියලා මොදිකා රූප කියන්නේ අල්ලන්නකොට අනුරාගයත් හරි සිද්ධ වෙයි කියලා කියන්නේ මොදිකා රූප කියන්නේ ඒක සිිතේ කියන කටි නිසා ඒක හිත නිරුදු නම් ওই කටි එකක්වත් නැහැ ඊට පස්සේ මැරිචිනියකගේ අත්පය දැකලා තියෙනවා දරගන්න පොදුලක් ඔබල මෙහෙම නවන්න පුළුවන්කම තියෙන්නේ මේ කය අසු කරගෙන පවතින හේතන සම්මායතන පරියාපන රූප කියන්නේ සිිතේ තියෙන චෛතික ටික නිසා මෙහෙම නවන්න පුළුවන් දිගාරින්න පුළුවන්කම තියෙන්නේ මේක විතර කම්මඤ්ඤත රූප කියලා කම්මඤ්ඤත රූප කියලා එතකොට ඔබලෝ මේ සිිත තියෙන මේ ගතියයි අනේ අත් නවන්න පුළුවන් අත් දිගාරින්න පුළුවන් එයා මත අත් වරනවා කියලා කියන්නේ කම්මඤ්ඤත රූප දැන්න මේක එතකොට මේක විතර කම්මඤ්ඤත රූපය කියලා. ලහුත මොදිත කම්මඤ්ඤත. උපචය රූපය කියලා කියනවා. උපචය කියන්නේ රැස් වෙනවා කියලා. පසුව පසුව එන දේවල් මුලින් මුලින් යමක රැස් වෙන මේකට කියන උපචය කියලා. මුලින්ම මේ මහ භූත රූපය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික මුලින්ම හදනවා ඒකට උපචය කියනවා මොකද පසුව පසුව එන පසුව පසුව උපදින චිත්තචෛතසික ටිකකින් අලුත් දෙයක් කරන්න පුළුවන්කම තියෙන නිසා එතකොට මේ මුලින්ම රැස්වෙච්ච එක උපචය කියුවා උපචය කියන්නේ පසුව උපදින දේවල් ඒකින් හදන්න අලුත් දෙයක් කරන්න පුළුවන් ඒක පසු වෙන දේෙන් හදනකොට අලුත් දෙයක් කරනකොට උපචය එක නැවත නැවත රැස්නකොට සංකති කියලා කියනවා ඒකට උපචය සංකති ඒකට මම උපමාවක් කිව්වොත් අපි කියමු ඔයගොල්ලෝ ගන්නවා කන එකක් හරි වැන්නේ නැහැ දැන් අරගෙන ඔකට දැන් නඹුලේ තේකු දෙනවානේ දැන් මුලින්ම කාර් එක හැදුණු එකට කිව්වා ඔන්න උපචය රූපය කියලා. හරි උපචය රූපය කියලා. ටිකක් කල් යනකොට ඔන්න කාර් එකේ ටයර් ටික දෙවිලු දැන් අලුතෙන් ටයර් ටිකක් දානවා. ආයෙත් ටිකක් කල් යනකොට සීට් ටික ඔක්කොම බලලා සීට් එක ගලවලා දානවා. ආයෙත් ටිකක් කල් අවුරුදු 10ක් පහළට ගියා එන්ජිම හොඳටම අරකයි එන්ජිමක් තියෙනවා. ආයෙත් ටිකක් කල් යනකොට වටේ තියෙන තහඩුව සම්පූර්ණව තහඩුව කරනවා. අන්තිමට අලුතෙන් අලුතෙන් කැඩෙන කැලේ මේක දැවිලා පැස්සලා අවුරු පහලක් ගානක් ගේනකොට තිබුණේ එකම කැලලක්වත් නැහැ මුලින් හදිච්ච එකට වෙන වෙනම ඇවිල්ලා ගස්තර හැබැයි නම් ප්ලේට් එක ගස්තර දැන් අපි කියන මුලින් අවුරුදු 10කට ඉස්සෙල්ලා ගත්ත වාහනේ තිබුණ එකදු කැලලක්වත් අද නැහැ සමහරවිට තියෙන්නේ ඔක්කොම අලුත් නමුත් අලුත්ම කාර්යයක් ගත්තොත් නම් ප්ලේට් එක වෙනස් වෙන්න ඕනේ නේද? එතකොට පරණ එකක් නෙමෙයි තියෙන්නේ. අලුත් එකකුත් නෙමෙයි. උපචයේ සංකති කියන එකේ දෙකේ ස්වභාවය. ඒ හින්දා මුලින්ම හැදුණු නාම රූප දෙකේ ඇහැට දිවලා තේ හැදුනහම පසුව පසුව උපදින චිත්තචෛතසික ටිකට ආයතන ටික නැහැ. එදා එදා අලුත් දෙයක් වෙනවා. කාර්යයක් යනකොට පරණය එකක්වත් නැහැ තියෙන්නේ අලුත් වෙනම නම ප්‍රේච් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් කුඩා කාලේ තිබුණු රූපෙ දිහා අරගෙන බලද්ද ඒක තිබුණු කැලලකට සමානකම දැන් තියෙන්නේ නැහැ. ඒක එක කොටසක්වත් නැහැ. දැන් තියෙන්නේ ඒ රූපෙයි දැන් රූපෙ අරගෙන බලුවොත් ඒ දැයිදායක නෙමෙයි නම් මේ නංගු සවාසගම් එහෙනම් අයික හම්බෙනවා. එදායකයි කියලා කියන්නත් බැහැ එදායක මෙහෙ කියන්නත් බැහැ. මේ ඒක මොකද හේතුව උපචය විච්ච නිසා නැවත නැවත ආපුව මුලින්ම කර රැස්වෙච්ච ගණයට ගියේ හින්දා අර කා වාහනේ කොච්චර කෑලි අලුතෙන් අලුතෙන් ආවත් මුල් වාහනේ යන ගණයට ගියේ හින්දා නමුත් ඒකෙන් දැන් නැති වෙන්න පුළුවන් නමුත් ඒ ප්‍රමේ වෙනස් වෙන්නේ අන්න ඔබට කියනවා උපචය රූප සංකති රූප කියලා. ඊට පස්සේ ජරත රූප කියලා කියනවා මේ රූපේ දිරණ බවට කියනවා හමුරලියදෙනවා ඕකට ජරත රූප කියනවා. ජරත රූපය ඇතුළේ හේතු තමයි ආයුෂයෙන්ද ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන කර්ම ඒ කියන්නේ යමක් ඉදෙනවා කියන තේජෝ දහස්සේ ක්‍රියාවලිය. ගහක වෙලියක් හරි කොළයක් හරි දැහෙනවා කියන්නේ පඨවි ආපෝ වායෝ කියන ගති ටික අනු කරනවා තේජෝ දහතු වැඩි වෙනවා. තේජෝ දහතු වැඩි වෙනකොට තියෙන දිය ගතිය හිඳෙනවා. පඨවි ගතිය ඒක කර්කස ගතිය එන්නේ නැතුව වෙනවා. එතකොට වායෝ ගතිය ආවෙ. එතකොට ඒක පැහැෙනවා. එතකොට ඒකට කියනවා පැහැෙනවා ඉදෙනවා කියලා. ඕකම වෙනවා මේ. මේ ශරීරය. චර්තාවෙත් කියන්නේ ඒකයි. එතකොට පුනිලමේ කියන කාලේදී මේ චර්තා රූපේ මේ ශරීරයේ හැදෙන්නේ කනබුල ආහාර පාන ගන්නකොට රූප කලාප 100ක් හැදෙනවන කනබුල ආහාරෙන් කුඩා ළමයා සම්පූර්ණයේදී නැතින්නේ රූප කලාප 10යි හැදෙනවා 100යි. එතකොට වැඩින පැත්ත ඉක්මනට පේනවා. ඒකයි අවුරුදු 10ක් විතර පොඩි ළමයේ දැක්ක තව අවුරුදු 10ක 15ක දැක්ක උගලට අදවකට දැකේ. මොකද ඉස්ස වේගින් හැදෙනවා. ඔය තරම්ම වේගින් මේ පොඩි කාලේ ඉඳලා හැදෙන වේගෙම කෙනෙක් හැදුනොත් මරණ මොහොතේදී අපි 50කට වඩා උසද. නමුත් එහෙම වෙන්නේ නැහැ. කලන්තයේ වයස කියන මට්ටම දෙනකොට අවුරුදු 25 වෙනකට පස්සේ නැතින රූප හැදෙන රූප කලාප ප්‍රමාණය 50ක් නම් නැතින ප්‍රමාණය 50ක් වෙනවා. එතකොට සමාන වගේ කියනවා. ඔකට තව කලන්තයේ වයස කියනවා. ඒකයි ඔයගොල්ලෝ සාමාන්‍ය තරුණ මට්ටමේ කෙනෙක් දැක්කම අවුරුදු 10ක 15ක දැක්ක තායි කවුරුකට පුළුවන්. ඒකේ ඉන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 50 වයසට යනකොට මහලු වෙනවා කියලා කියන කෙනෙක් දන්නවද? රූප කලාව 25ක් හැදෙනකොට රූප කලාව 50ක් නැහැ. එතකොට හැදෙන පැත්ත, අය පැත්ත, අඳුයි වැය පැත්ත නැහැ. එතකොට දිරනවා. එතකොට ඉක්මනට මේ රූපේ වෙනස් වෙනවා කියන්නේ. ඔන්න ඔහොමනේ ජරතා රූපේ කියන්නේ දෙස්සේක වෙන්නේ මේ ශරීරයෙන් තේජෝ ධාතුව නේද? මේ ශරීරයේ තියෙන කර්මයෙන් හටගත් තීජෝ ධාතු ඔය තීජෝ ධාතුවට ආහාර පාන දැවීමෙන් ඇතිවන උෂ්ණත්වයේ ඒ කියන්නේ මේ ආයුෂයේ මේ තීජෝ ධාතු කිමකට දැවෙනවා. දැවෙන නිසා ආයුෂය හැදෙනවා. ආයුෂ නිසා උෂ්ණය හැදෙනවා. ආයුෂ කියලා කියන්නේ අර කනගුණ ආහාරයෙන් හැදෙන ස්පීච් එකද මම කියලා තියෙනවා නේද? කතා පස්සේ එතකොට ඔකට චරිතාරෝපය අනුච්චාරෝපය කියලා කියන්නේ මේ රූපේ වාක්‍ය චිත්තසෙම මේව ප්‍රධාන වශයෙන් විස්තර වීමෙන් යම් යම් විපරිණාම බවල් ඇති වෙනවා. එතකොට උපතේ සංකේත චරිතා අනුච්චා ඊගාට කබලික ආහාර. කබලික ආහාර කියන්නේ ඇහැට නොපෙනෙන සියුම් රූපයක්. ඒ කනකොල කබලික ආහාරයට හැදෙනකොට සිමුනිකයක් කියලා කියන්නේ අපි වස්පාන් කවුරු මොනවද කියලා මේව ගත්තට කටේදී සෙලක්ට් එක එකට එකතු වෙලා ආහාරයේ කට ඇතුළේම තැන්දෙනවා. ඒක ආමාශිත විහාම ආමාශිත කියනවා. ආහාර පිළවන ඕජාවක්. ඒ ඕජාවත් එකතු වෙලා පුත්තාස වාතයේ මේක පැතිරෙනවා. අර විශේෂයෙන්ම කියන්නේ ප්‍රෝජනවාදී සුක්‍රාම කියන සම්පූර්ණ ආහාර දියරයක් වත්පත් කරනවා. ඊට පස්සේ ස්ත්‍රියන්ට දෙතිස්ත්‍රියන් පුරුෂයන්ට දෙතිස්ත්‍රියන් ස්ත්‍රියන් 27 රියන් කියලා දිග රියන් 27 කියන අඩු කියන එක බදවලක් තියෙනවා. මේ දියරේ බදවල ඇතුළත දිග යනවා. හුදෙල් වාක්‍යයේ බතේක වතුර ටිකක් දාන්න උ ටිකක් දෙනවා මොකක්ද වාස්තුව. මේ අර ආමාරයේ තියෙන ඕජාව අර බඩකට දිගේ යනවා. කරනකොට මේ ගැටුන කර්ම දෙකක දකිනවා. කර්මෙන් උපන් උමසම. ඔය උමසමට මේකේ මේ නලේ දිගේ යන ජලය ඔක්කොම වහස් කරනවා. පසපතක් ටික උරා ගන්නවා. උරාගෙන අන්න ඒ ටික තමයි නියම කර්මකාරය කියන්නේ. අපි කරතර බස්සාන් කපුස උන්වෙ උරා ගන්න ස්පීඩ් එක වගේ වාස්තු වෙන ගතිය දික්ක ඔය ටිකෙන් තමයි කියන්නේ දෙන්නේ හත් දෙන්නේ මාත් දෙන්නේ ලොම් හැදෙන්නේ මේ පුත හැදෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා රෝග ටික විතරක් එහාට ඕල් විතර නේකට අපි ඇවිත් ඉන්නේ. හරිද? ඔන්නක තමයි කබලකහ. මෙන්න මේ තව ඇහැ කන දිවනාස ශරීරය ගැන දැන ගන්න අපි වගේ නේද දන්නේ මේ කන බොන ආහාරයෙන් හැදෙන රූපය ඇසුරු කරගෙන පවතින චිත්තෙ මේ කයි වුණොම විශාල වැඩ කොටසක් කළා හින්දා ඔබගේ මේ රූප ටික ඇත්ත කියලා දන්නේ නැති නිසා පුද්ගලයේ සත්‍යය කියලා අයිතිලා ඉන්නේ. ඉතින් මේක තමයි රූපේ හැටි. රූපේ ඇති වෙන්න හේතුව තමයි මේක පෙර කොතනක හරි අපි ඉපදුනා කියලා කියන තිරසන්නක සත්‍යයක් වේවා. දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, කාම භූමියේ කොතනක හරි යම් රූපයක් තිබුණා නම් ආත්ම භාවයක් තිබුණා නම් විඥාන නිසා නාම රූප වෙලා නාම රූප නිසා ආයතන හැදලා කියලා ටිකක් ඔය කියන්නේ. ඔය විඥාන නාම රූප සලායතන කියන ටික තමයි මම ඔය කියන්නේ. ඒ කියන්නේ විඥානයේ රූපයකට දැසගෙන නාම රූප වෙනවා කියන්නේ නාම ධර්මයන්ගෙ කියන gati ටික රූපයට රූප කියන gati ටික නාම ධර්මයකට සම්බන්ධ වුණාම තමයි ඔය රූපය මෙහෙම වෙලා තියෙන්නේ. ඔය 28 රූපේ හැදින්නේ එතකොට. නාම රූප වාසුවාම 28 රූපේ හැදින්නේ. එතකොට මෙිට පෙර කොතන කහරි කෙනෙක් අපි උපන්න කියන තැනක තිබුණු රූපයක් තිබුණා නම් ඒ හැම රූපයක්ම කනබුන ආහාරයෙන් හැදිලා හැදුණු පටියාපෝ තේජෝ වායෝ රූපය ඒ කය අසුරු කරගෙන පවතින චිත්තචෛතික සිටියේ නිසා කයේ මෙහෙම මෙහෙම සියුම් රූප ටිකක් විද්‍යමානයි. එදා කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය සතර මහා ධාතු රූපය අසුරු කරගෙන පවතින සුකුම රූප ටික තේරුම් නොගත්කම නිසා ඒ ඇත්ත ඇදහැටිය නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. නොදන්නාකම නිසා සත්‍ය පුද්ගලයේ කියන නිමිත්තක් හදාගත්ත අවිද්‍යාවත්‍ය සංඛාරා. ඊට පස්සේ ඒ ඉන්න සත්‍ය මම ඉන්න සත්‍ය මගේ දුව පුතා කියලා දැකලා ඉන්න දරුවට ඉන්න පුතාට අපි කැමති වුණා සංඝාව උපාදාන වුණා. ඒ රූපයේ ඇත්ත ඇහිති නොදක අවිද්‍යාවෙන් සත්පුද්ගල සංඥාවක් හදාගෙන ඇලුණු ගැටුණු කම හේතු වුණා විඥානයේ අද මෙබඳු රූපයකට දැසගත් සතර මහා ධාතු රූපයකට අද සතර මහා ධාතු රූපයකට දැසගත් මේ සිතෙන් අදද මේ වගේ නාම ධර්ම ටික මේ වගේ රූපේ වැඩ ටිකක් කරනවා. අදත් රූපයේ සතර මහා ධාතු ඒ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින සිත නිසා මේ රූපෙ මෙහෙම ගති ටිකක් වෙලා තියෙන්නේ නේද කියලා ඇත්ත ඇති හැටි නොදැක්කොත් අදත් මේ රූපය සත්‍ය පුද්ගලෙක් කියලා උගලට පෙනේ. ඒ ඉන්න සත්‍ය මගේ දුව මගේ පුතා නැත්නම් මේ මම කියලා වැරදි දැක්ම හදාගන්න. ඊට පස්සේ උගලු දුවට කැමති පුතාට කැමති මට කැමති කියලා තණ්හා උපාදානයක් දෙයි. මේ ආහාරයෙන් හැදුණු මේ චිත්තචෛතසික ටිකෙන් හැදෙන මේ රූපයේ විඳලයයි හදාගත් වෙලාවේ දෘෂ්ටි නැති වෙන්නේ. ඒ නිසා ඇති කැලීම තවත් නිබ්බඳුම ආහාර හැදෙන රූපයකට මේ චිත්ත දැසගත හේතුව. එතකොට මෙතන තියෙන පටිච්චසමුප්පාද සිද්ධිය පෙර මේ රූපය රූපයේ ඇත්ත නොදන්නාකම නිසා හදාගත් කර්ම නිමිත්ත හේතුවා අද මේ වගේ රූපයකට දැකගන්න චිත්තචෛතික හදාගන්න අද මේ චිත්තචෛතික ටිකෙන් සතර මහා ධාතු රූපේ මේ වගේ හැදකලා හදලා තියෙනවා. අද රූපේ පිළිසිඳ නොදන්නා කම නිසා අපි කෙනෙක් කියලා රැවටෙන්න පුද්ගලෙක් කියලා රැවටෙන්න කෙනෙක් ඉනාලනවා පුද්ගලෙක් ඉනාලනවා ලස්සනයි කියලා රැවටෙන්න මේ සිිතේ තියෙන ගති ටික මේ මහබෝධ රූපෙන් ප්‍රකට වෙලා නේද කියලා. අද රූපේ පිළිසිඳ නොදන්නා කොට රූපයේ පිළිසිඳ නොදකිනකොට සත්‍ය පුද්ගලයේ කියන වැරදි දැකීමක් ඇති වෙයි. සත්‍ය පුද්ගලයේ කියන වැරදි දැකීම ඇති වෙනකොට ඇලීම ගැටීම දෙක නැති කරගන්නවා. ඒ කියන්නේ ලෝභ දේශ දෙක නැති කරගන්නවා. ඒ රූප දේශ දෙක හේතුයි නැවත විඥාන නැත්තම් මේ සිත තවත් එකකට දැක ගන්න. එහෙම උපන්නාම එතනත් මේ වගේම රූපය කට විඥානය දැකගත්තා මේ වගේම සවිඥාන කරනවා. උපන්නාම සීත දැනේ උෂ්ණ දැනේ බඩ ගින්න පිපාසය අන්තිම ප්‍රතිපදින් දුක ඈ මහලු වෙනවා මරණයට පත් වෙනවා නින්දා පහන තැනුම් දැනුම් අහන්න වෙනවා කියලා අද තියෙන වගේම මේ නාම රූප දෙක ජීවත් කරවන්න යන්තිමට මේ කළ තියෙනවා. නමුත් ඒක කරන්න ගියාම මහා දුක්වත් හිටිරි එදාට එතන තියෙන රූපයේ තියෙන නිරෝධයක් කොහේ රූපය කනගුණ ආහාරයෙන් හැදෙනවා ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්තචෛසික ටික මෙතන කරන් දෙන්නේ දැන් මෙතන සංඥාන කියලා තියෙනවා. මේ චිත්තජයසික ටික පිළිසිඳ නොදකින කම නිසා ආපහු ඒ රූපේ සත්ව පුද්ගල භාවය ඇති කරගන්න රූපේ නාම රූප දෙක දිගලයි අර වැරදි දැක්ම නිසා ආපහු රූපේ තවසිත මේ චක්‍රීය කෙලවරක් නෑ. ඉතින් මේක නතර කරගන්න පුළුවන්. ඒකයි මේ ධර්ම හොඳට තේරුම් ගත්ත කෙනාට හොඳට වර්තමානයේ තේරෙනවා මොකක්ද. සක්කාය දිට්ඨිය අතර රූපේ සත්‍යය කියලා එයා දකිනවා. රූපේ අසුර කරගෙන සත්‍යය කියනවා. සත්‍යය නිසා රූපේ පෞත්‍යන රූපේ නිසා සත්‍යය පෞත්‍යන කියන එකක් එයා තේරෙන්නේ නැහැ දන්නවා. රූපේ හේතු ප්‍රත්‍ය රූප ටික හොඳට දිගහැරලා බලලා තියෙනවා. මේ රූප ටික තියෙන්නේ ඔක්කොම කනබුල ආහාරයෙන් හැදිලා සුකෝ රූප ටික චිත්තචෛතසික ටික නිසා ප්‍රකට වෙන ධම්මායතන පරියාපන්නයි. ඒ හින්දා රූපේ මම හෝ රූපේ මගේ හෝ රූපේ මගේ ආත්මය කියන අදහසක් නැහැ. රූපේ සත්‍යය කියලා නැත්නම් රූපේ ආත්ම වශයෙන් ගන්නවා කියන එකක් හෝ ආත්මයක් නිසා රූපේ පවතිනවා කියන එකක් හෝ රූපේ නිසා ආත්මේ පවතින ආත්ම නිසා රූපේ පවතිනවා කියලා රූපේ ආරම්භය සතරාකාර දෘෂ්ටිය නැහැ. වේදනා සංඥා සංකාර විඥානයේ නාම ධර්ම ටික හොඳට ගන්නවා. වේදනාව කියන්නේ විඳිනවා, සංඥාව කියන්නේ හඳුනනවා, සංකාරය කියන්නේ හිතනවා, විඥානය කියන්නේ දැනගන්නවා. මේ ටික පෙරමේ රූපයේ පිළිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච වැරදි දෘෂ්ටිය තණ්හාව කියන කාරණා නිසා ඇතිවෙච්ච ධර්මයක් කියලා දකිනකොට කෙනෙක්ගේ හිතක් ආවා හෝ පුද්ගලයේ හිතක් ආවා හෝ ආත්මයක් ආවනේ සංඛාරපත්‍ය විඥානය කියලා දකිනවා. එතකොට මේ නාම ධර්ම ටික වේදනාව අසුරු කරගෙන ආත්මයක් තියෙනවා, ආත්මය අසුරු කරගෙන වේදනාවක් තියෙනවා. එහෙම වේදනා කතා මොකද? ආත්ම කතා මොකද? නාම ධර්ම ටික කිසිය ආකාර සක්කාය දිට්ඨියම අතහැරෙනවා. අතහැරනකොට පුබ්බත් ඒකාන්තිය අතහැරෙනවා. පෙර අපි හිතියද? හිතියනම් කොහෙ ඉන්නේද? කොහොම ඉන්නේද? කොහොම වෙලා කොහොම ඉන්නේද කියන මේ අදහස් නෑ. පෙර අපි හිතියද කියලා පුද්ගලෙක් කියන්නේ පෙර මම හිතියන්නේ නෙමෙයි කොහොම හරි කියන්නේ පෙරත් උනා නම් මේ වගේම මහ භූතයන්ගේ රූපේ හැදිලා තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසිකින් උපාදාය රූප ටික හදලා තියෙනවා. ඒ නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගල දෘෂ්ටියක් හදාගන්න. ඒ දෘෂ්ටිය නිසා ඇලීම් ගැටීම් ටිකක් මනසේ හදාගන්න තියෙනවා. පඹේ ඉන්නවා ඈත වෙලක පඹයක් ඉන්න තැන හැදිලා තියෙන්නේ කෙලින් අතට දී කෝටුවක් ගහලා පිටකට දී කෝටුවක් ගහලා පදමක් අඳලා කමිසයක් අඳලා මුට්ටියක් මුණින් නමලා ඒකට හොමු ටිකක් ගාලා දුර වැඩිකම හින්ද පේන්නේ නැහැ හරියට. පඹය වුණ පඹය බව පිළිසිඳ නොදන්නා කම නිසා හොඳට නොපෙනෙන කම නිසා මිනිස්සයා කියන අදහසක් අපේ හිතේ තියෙනවා. දැන් මේක අපේ හිතේ මිනිස්සයා කියන මිනිස්සෙක් ඉන්නවා කියන අදහස නීතියයි ටික කෝටි ගැල් ටික සම්බන්ධ නැහැ. ඒක හරියට පැහැදිලි නැතිකම නිසා ඇති වෙච්ච දැන් මම අනේ මිනිස්සයට මම හරි ආදරෙයි කියලා සෙනෙහසක් ඇති කරගත්තු මම හිතේ තියෙන මගේම අදහසට මගේම සංඥාවට නෙමෙයි දැනුම් කරලා තියෙන්නේ. නැත්තම් ඔය මිනිහට කපන්න ඕන මරන්න ඕන කොටන්න ඕන කියලා ප්‍රතිග්‍රහයක් ඇති කරගත්තු මම මගේ හිතේ තියෙන තරහව නෙමෙයිද? දැන් අවිද්‍යාව පත්‍ය සංකල්ප. අවිද්‍යාව කියන්නේ මොකද්ද? පඹය වුණ පඹය බව නොදකින්න කම නිසා මේ පුද්ගල සංඥාව. පුද්ගල සංඥාව නිසා ඇලෙන්නේ. පඹය වුණ කෝටු ටිකක් විරලයි, මුට්ටිය දිගලයි, දිදිලයි. නමුත් මංගාව තියෙන ඒක පිළිසිඳ නොදැක්කොත් මංගාව තියෙන මනස සංඥාව දුරුයි කියලා හිතනවා. මරණාසන්න මොහොතේ මම කැමති මිනිසෙක් කීදී
ඒක මිනිස්යාට තියෙන ආදරේ ආසාව නිසා මේ මිනිස්යා ලබා ගන්න ඕනකම මත ඉදිරිපත් වී මේ මිනිස්යා ගාව දැන් අපිට වෙන්නේ ඕගොල්ලන්ට දැන් දෙතර පතන් කරු සංගල් දෙතර යනවානේ දෙතර සිහිලලා යන්න යනවානේ ඔය විදිහට තමයි මරණාසන්න මොහොතේ දැන් දෙතර සිහිලලා මේ කය අරගෙන යන්න පුළුවන් හොඳ යනවා මරණාසන්න මොහොතේ ඔය වගේම තමන්ට යන්න ඕනේ අවශ්‍යමයි කියලා හිතන නිමිත්තක් සීකල යන්න ඕනකම ඇති වෙනකොටම කාය ජීවිතයේ විදිලා යන්න බැහැ හිත එහෙමම යොමු වෙලා ඔකයි විඥානය එතකොට දැන් පබ්බය වූ තැන පබ්බය බව නොදන්නාකම නිසා මනුෂ්‍යයා කියන අදහස ඇති කරගන්න දැන් මේක ඔක්කොම මනස අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව කියන්නේ පබ්බය වූ තැන පබ්බය බව නොදන්නාකම නිසා ඒ නිසා කැමැත්තක් අකමැත්තක් ඇති වෙනවා ඉන්න පුද්ගලයාට ඒ ටිකත් ඔක්කොම මනස ඒ මනසේ ඇති කරගත පුද්ගල භාග හේතුවේ නැවත රූපයකට පබ්බය හොයන්නේ නැහැ පබ්බය නෙමෙයි මනුෂ්‍යය හොයන්නේ යනවා කියන දැනකින් අපි යන්නේ ගියාට ලැබෙන්නේ පබ්බය එකයි ආයෙත් රූපයකට වැඩ ගන්නවා ඒක පබ්බය උදේන පබ්බය බව නොදන්නා වගේ කන බොන ආහාරයෙන් හැදෙන චිත්තචෛතසික ටික නිසා ප්‍රකට වෙච්ච රූපය අනාත්ම සත්ව පුද්ගල පහන් යුක්ත රූපය දුර වැඩි හින්දා නුවණ නැතිකම නුවණට දුරස් නිසා දුර වැඩි නිසා පැහැදිලිව නොපෙනෙන කම නිසා මම කියන අදහසක් ඇති වෙලා මනුස්සය කියන අදහසක් ඇති වෙලා සත්වය කියන අදහසක් ඇති වෙලා මේ අදහස් ටික ඔයගොල්ලන්ගේ මනසේ තියෙන අවිද්‍යාව පත්‍ය සංකාරා රූපයේ විසින් නොදන්නා කම නිසා මනසේ තියෙන දෘෂ්ටි විකල්පය මේ රූපේ දිරලා යයි මේ නාම ධර්ම ටික නිරුද්ධ වෙයි නමුත් මනසේ තියෙන ඔය අදහස් දුරු වෙන්නේ නැහැ මගේ දරුවා මගේ දුව මගේ පුතා මගේ අම්මා මගේ අප්පච්චි කියන ටික නැති වෙන්නේ නැහැ ඔබගොල්ලෝ දෙමව්පිය නැති වෙලා ඉන්නවා නම් ඒ රූප ටික ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ඇති ඒ සතහන ඔයගොල්ලන්ගේ මනසේ නිරුද්ධ වෙලාද කියලා බලන්න ඒ දෙන්නේ හන්ස ආදරේ නිරුද්ධ වෙලාද කියලා බලන්න නැහැ ඕවා මොකද කවදාවත් ඉන්නකොට තියෙන එක කරන්නේ අපි හදාගත්ත අවිද්‍යාව ප්‍රති හදාගත්ත එකක් නිසා මරණාසන්න මොහොතේ ඔය ඔළුවේ තියෙන ටික අපි ආපහු මේ වගේ දෙයකට ගන්න ඔය ටික දකිනකොට එයා දන්නවා පුබ්බත්තේ සංකත නැ අතීතයේ කෙනෙක් හිටියා පුද්ගලෙක් හිටියා සත්ත්වෙක් හිටියා එහෙම කියලා කරන අතීතයේදී මේ නාම රූප දෙකක් තිබුණා කියන ඒ ටික පිළිසිඳ නොදන්නා කවුරුත් පුද්ගල භාවයක් හදාගෙන ඇති කරගත්ත කෙලෙස් ටිකක් තිබුණා ඒක හේතුව අද තම මොනාහාරීත්ව රූපේ සංඥානක දෙන්නේ කියලා දානවා අද රූපේ සංඥානකල නාම රූප දෙකක් මේ තියෙනවා මේ සුතුම රූප ටික හදලා තියෙනවා අද මේ ටික පිළිසිඳ නොදැක්කොත් අනාගතයේට අද ඇති කරගෙන බැරි දැකීම සත්පුද්ගල හැදීම අවිද්‍ය සංකාරේ මූල කාරණාව ප්‍රධාන විඥානය නැවත රූපයකට බහි කියලා දකින හින්දා මම උපදීද කොහේ උපදීද කොහොම උපදීද කො මොකෙක්ද කියන අදහස යාද නැහැ දන්නවා උනොත් වෙන්නේ මොකද අද නාම රූප දෙක නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත මොකද විඥානේ නැවත රූපයකට දැකගන්නේ දැකගෙන නැවත සතර මහා ධාතු රූපයක් අවිඥානික දෙයක් කියන එක දන්නා මිසක මම ඉපදෙනවා හෝ කෙනෙක් ඉපදෙනවා නෙමෙයි කියන එක දන්නවා පුබ්බන්ති කංකති අතහැරෙනවා අපරන්ති කංකති අතහැරෙනවා පුබ්බන්ති අපරන්ති කංකති අතහැරෙනවා කියන්නේ එහෙනම් මේ සත්‍ය කොහෙන්ද ගාවේ මේ සත්‍ය කොහාටද යන්නේ ඒක නෑ අතීතෙදිත් අවිද්‍යා කර්මස්ත මේ විඥානා රූප මේ නාම රූප දෙක හැදුනා අද මේ ටික විශේෂයෙන් දකින්න දරනොත් නැවත අවිද්‍යා කර්මෙන් නැවත නාම රූප දෙක හැදීගෙන ඉන්නේ කියලා නෝන දකින්න පටිච්ච සම්පද ධර්මයේ ඥානම් මේ පටිච්ච සම්පද ධර්මයක් කියලා නෝන එනවා ඊට පස්සේ ඔන්න මේ පටිසම්පාද ධර්මයේ දකිනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ කාන්තිකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියන දැක්ම එනවා. ඒ කාන්තිකේ ධර්මයේ මොනතරම් දැක්කත් මේක බුදුරජාණන් වහන්සේ දැක්කලමයි මේක දේශනා කළ තියෙන්නේ මනාව අවබෝධ කරගෙන තියෙන සම්මා සම්බුද්ධයි කියලා අපි අද වචනෙන් කියන ಗುಣ ටික උගලන් හිතට දැනේ. මේ ධර්මයේ ස්වකහතයි මනාකොට දේශනා කළ තියෙන සම්දික්කයි කල නොයවා විපාක දෙනවා ඒ මෙහෙ එන්න මේ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් ටිකක් නේද කියන ධර්මයේ ගුණ දැනේ යම් කිසි කෙනෙක් රූපයක් දැන රූපයක් වීම නැතිවීම දැනගෙන අතීතයේ පිළිපැද්දන එයාගේ ප්‍රතිපදාව සුපතිපන්නමයි මනාව ප්‍රතිපදාවට මුදුපන්න කෙනෙක්මයි ඒ හැම කෙනෙක්ම නියම ප්‍රතිපදාවට ආපු අයයි කියලා සංගයේ ගුණ දැනේ. බුද්ධ සංකප්ති ධම්මේ සංකප්ති සංගේ සංකප්ති අධ්‍යයනය. ඊට පස්සේ මේ දුක් නැති කරද්ද මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිසික්ෂාමය පුරන්โดන්නේ කියන නුවණ ගුණ දෙකම සිද්ධා. සීකාර සංකප්ති. ඕකිට දකින්නකොට සීල වෘත පරාවර්තනය අධ්‍යයනය. සීල වෘත කියන්නේ ඉස්සර කාලේ තිබුණ වෘත සමාදන් වෙන. හරකෙක් වගේ හිතියාම දුකෙන් මිදෙන්න පුළුවන්. කුරෙක් වගේ හිතියාම, එළියෙක් වගේ හිතියාම, කුකුලෙක් වගේ හිතියාම දුකෙන් මිදෙන්න පුළුවන් කියලා ඒ සත්තු විදිහට එක එක වෘත සමාදන් වල ඉන්න ක්‍රමයක් තිබුණා. දැන් කවදාවත් මෙයාට ඒ වගේ වෘත සමාදන් වෙන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස කියන මේ ධර්මතා තුන අත්හැරෙනවා. මේ පටිච්චසම්පාද මේ වර්තමාන රූපය පිළිබඳ දැකීමත් එක්කම අතීතයේදී එහෙනම් මේක නොදන්න මෙච්චර කාලයක් දැන් රූපය පිළිබඳ දකින්නකොටම තමයි තේරෙන්නේ මේ ටික දැක්කේ නැති හින්දා මම කියලා අදහසක් මෙච්චර කාලෙ ඉති ඇතුළු වුණානේ. මේ තව තවත් පුදුලි වෙන අදහස ඇතුළු ඇතිවලා තිබුණානේ. අත්තරාතිකේ කියලා නම් අතීතයේදී මෙහෙමම සිද්ධියක් වෙච්ච තැනක මේ වැරදි දැකීම වුණා මෙතෙන් දෙන්න අද මේකම දැක්ක නිසා වැරදි දැකීම තිබුණ තනාගිටට වෙන්නේ කියන නුවණ ඇති වෙනකොට පටිච්චසමුප්පාදය ගැන නුවණ එනකොට මේ සත්‍යජීවිත කිත සීලපද පරමාර්ථක කෙලෙස් ටික ඉතුරු නැතුව නැතිවෙනවා. දකින්න මට්ටමට එනකොට ලෝකීය ධර්මවා මේ හැමතැනකම සත්තු පුද්ගල බවක් ඇසුරු කරන්නේ නැවත නැවත ජරා මරණ දුක හැදෙන විදිහට කටයුතු කරන මේ සම්මාදිට්ඨිය නැතිකම නිසා නේද කියන දකිනවා. අනේ කොහොමද මේ ලෝකයට පටිච්චසමුප්පාදේ කියලා දෙන්නේ උගන්වන්නේ කියලා කර්මාවක් වෙනවා මිසක තව සත්‍යයක් නැති වුණා සත්‍යයක් මරණා කියලා දුකක් මේ මනසේ නැහැ. සත්තු පුද්ගල මානසික ස්වභාවයෙන් මුදවගන්නේ කොහොමද? මේ අවිද්‍යාවෙන් මුදවගන්නේ කොහොමද කියලා අද තව සත්‍යයකට පිට වෙන අදහසක් නැහැ. අවිද්‍යාවෙන් මනස මුදවන්නේ කොහොමද? මෙතන තියෙන අවිද්‍යාවකට කෙලස්තිකල් කරන්න කොහොමද කියන අදහසයි එන්නේ. මේ දුක නිරුද්ධ කරන්න උදව් කරන්න කොහොමද කියන අදහසක් එන්නේ. එතකොට මෙන්න මේ ටික නුවණින් කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඔන්න ওই ටික දැන් ඔගොල්ලෝ අහගත්ත කියන රූපයක් දැනගත්ත රූපය ඇතිවෙච්ච හේතු ටික දැනගත්ත අතීත වැරදි හේතු නිසා දැන් රූපය ඇතිවෙච්ච හැටි දැන් මේ හේතුව තිබුණොත් අනාගතයේ රූපය ඇතිවෙන හැටි රූපය ඇතිවෙන හැටි දැනගත්තා. අතීතයේ මේ වරද නොවුනම අද මෙහෙම රූපය හැදෙන්නේ නැහැ කියලා දැනගත්තා. අද මේ රූපේ පිළිසින දැකලා අවිද්‍යා කර්ම නැති කළොත් අනාගතික රූපේ හැදෙන්නේ නැහැ නේද කියලා රූප නිරෝධය දැනගත්තා. දැනගෙන දැන් ඔයගලන්ට එක කාරණාවක් එහෙනම් වර්තමානයේ රූපය පිළිසින දකින්න ඕනේ කියන සම්මාදිකය ගත්තා. මේ රූපේ පිළිසින දකින්න නම් සිතේ නීවර ධර්ම දුරු කරන්න ඕනේ. ඒ හින්ද සමතකමතහනක් වඩන්න ඕනේ. සමතකම තහනක් වඩන්න නම් කය වචන දෙක සංවර වෙන්න ඕනේ. කියන මේ සදා සීලයක් රකින්න ඕනේ කියන දැක්මකුත් ඇති කරගත්තා. සීලයක පිළිපදලා සමතකම තහනක් වඩමින් රූපය පිළිසින දකින්න නොවන මෙහෙදී යුතුයි. යම් දවසකදී මෙන්න මේ විදිහට සීලයක පිළිපදලා සමතකම තහනක් වඩමින් නීවරණ ධර්ම දුරු කළා මේ රූපය තිරිසිඟ දකින්ද මොනින් බලන්ද කියලා රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් රූප අපි දන්න විශාල අකුස දෙයක් තිබුණේ ආය ටෙලිෆෝන් එකකට වගේ එහෙම ඔච්චර කියලා ඒක කරන් නැත්තම් විශාල අකුස දෙයක් ඒක පුරුතලයක් කරගන්න නැතිව අකුසල් කරගන්න එපා කිව්වත් මම දුරකට ටෝක් කරන්න කියලා මම ඒක ක්‍රමයකට කියන්නේ ඒක ලොකු බාධාවක් අත්තුනකට චූටි තත්ත්වයක් ඇති බාධාවක් නිසායට බොහෝ දෙනකුගේ ලාභයක් තියෙනවා. ඔබලන් කිව්වහම මම මේක අකර්මා වෙන්නේ නැහැ. ඔබලන්ට කර්මා වෙන්නේ මෙහෙම කරගන්න එපා කියන්නේ. එතකොට මෙතන මේ කොතනකට හරි ගියහම ඒක පුරුදු වෙනවා කොහොමද? ඒක ගුණය. අපේ බාධාවක් තව කෙනෙකුට නොකේවා කියලා එපමණක් ඉඳලා කරුණා. එහෙම දෙයක් හරි බාධාවක් නොවේවා කියලා. එතකොට සීලයක පිළිදලා සමතකම තහනක් වදමින් රූපේ පිළිසින් දකින්න බලනවා. මෙහෙම කතයුතුයි කියලා කල්යාණ මිත්‍ර ඇතුලෙන් සද්ධර්ම ශ්‍රවණය ඉගෙනගත්තා. රූපය ඇති වෙන හැටි රූපය ඉගෙනගත්ත, රූපය ඇති වෙන හැටි කරගත්ත, රූපය නැති වෙන හැටි කරගත්ත. ඊට පස්සේ ඒ රූපය නැති වෙන හැටි කියන්නේ ඇත්ත දැක්කහම වැරදි දැකීම නැති වෙලා නැවත දුක් වූ රූපය මෙහෙම හටගන්නේ නැහැ කියන එක දැක්කා. උත්තරය ඇත්ත දැක්කහම කියන එක සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය නැත්නම් ඒ ඇත්ත ඇති හැටි දැකීම ලං කරගන්න මනසට සීලයක පිළිතුර සමතකම තහනක් වඩන්නේ කියලා ඉගෙන ගන්නවා. කොන්න දැන් කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් රූපය රූපය ඇතිවීම නැතිව නැති කරන ප්‍රතිපදාවත් ඔයගලන්ට හම්බ වුණා. කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්ම ශ්‍රවණය. දැන් අහගත්ත එකේ පිළිතලා ඕගොල්ලෝ කියලා දුන්න විදිහට සීලයක පිළිතල. සමතකම තහනකින් හිත වඩනවා. බුද්ධ ගුණ අසුභය මරණය වෛද්‍ය වල කවුනම හිත වදින හිත බඩ බඩ රූපය පිළිසඳ දකින ටික ටික නම් යන්නේ කලින් කලක උඩට යනකල් බලන මේ රූපය මේ ඇත්ත නොදන්නා කම නිසා අතීතයේදී රූපය පිළිසඳ කියන මේම ඒ ඇත්ත නොදන්නා කම නිසා ගැඹි අදහසක් ඇතිවෙන ඒ අදහස මත ඇලින් ගැටින් දෙක ඇති වෙච්ච එක හේතු වුණා ඒ කිලේ හේතු වන්නේ අද මේ කය පරිඥානක වෙන්න කියලා බලනවා. අද මේ කයේ පිළිසිඳ නොදැක්කොත් ඇති වෙන ගැරම් දැකීම මුල් කරගෙන නැවත විඥාන රූපයකට දැකගෙන නැවතත් මේ නාම කයකේ රූප කයකේ හැදී නේද කියලා බලනවා. කොහොම කලින් කලට උඩට යන්න බල බල වර්තමානයේදී ආහාර ප්‍රත්‍යයෙන් අතකට රූපී විතරක් බලනවා. බල බල සමතකම ගන්නක හේතුවක් හිත වද වද සීලයක පිළිතුරක් ඉතින් මේකදී බුදු දහම පෙන්නන්නේ ඔය සමතකම තාරකින් හිතවඩවල නෝන විදර්ශනා කරන එකට රූපය ඇත්ත බලන එකට කියන විදර්ශනා කරනවා. සමතකම තාරක කියනවා චිත්ත භවනා කියලා. ඕක බුදුරජාණන් වහන්සේ පෙන්නත් කම්මල් කාරයට උපමාසල කම්මල් කාරේ යක දෙයක් රක් කර කර බලන දුමු කොළ කැලලක් අරගෙන වාහනයක තියෙන දුමු කොළ කැලලක් අරගෙන ආයුධයක් හදන්න ඕන කෙනා යකඩ ගිහිල්ලා කිනේ රූප තියෙන තරනවා තලන්නේ තලා ගන්න බෑ. එයා මොකද කරන්නේ? රත් කරනවා. හොඳයි හොඳට හොඳට ලා හොඳට පාත් රත් වෙන රත් කළ තැලිය නැත්තම් ආයුධය කැදෙයි. කැදිය නැත්තම් ඒක ආයුධය කැදෙන්නේ නැහැ. රත් කරන්නේ නැහැ තලන් දැහැදුවෝ ඒක හදා ගන්න දෙයක් නෙවෙයි. කම්මල් කරුවා යකඩ රත් කර කර බලනවා. තලන රත් කරනවා. ඔහොම කළා ආයුධය හැදෙයි. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රික සමතකම තහන් ටික තියෙන යකඩයක් රත් කරනවා වගේ. කෙනෙක් ওই ටික ඉකරනවා වදන්නේ දකින්න යකඩේ රත් කරනවා විතරයි. හැබැයි කලදන්න. කෙනෙක් මේ රූපය කන බොන ආහාරය ගැන තියෙන කෙස්ලෝකේ ද සම්පස් ආහාරෝ විදිහටයි පටිරියා පුටි දිය ධාතු වායෝ කියන ධාතු විදිහටයි කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කය ප්‍රකට වෙන ගති ටික 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 හිතනවා. මේව හිතනක විදර්ශනා කරනවා. හැබැයි සමතකම තහනක් වඩන්නේ මේ ටික විතරක් හිතනවා. ඒකකොට යකඩ පලනවා විතරයි. ඒක තරවදී හඳුනා ගන්න එක ලේසි නෑ. මොකද පුච්චර බැලුවොත් පුද්ගල භාවයේ කියන එක එකතන දුවනවා වගේ. තමන් කියලාම හිතන පුද්ගලයේ කියලාම හිතන පුච්චර බැලුවොත්. ඒ හින්දා සමතකම තහනකින් හිත ගඩවඩ යකඩේ බලනවා. යකඩේ රත් කර කර කලනවා වගේ. යකඩේ ටික රත් කර කලනවා. තලනකොට නිවෙනවා. ආයෙත් රත් කරනවා. ඒ වගේ සමතකම තහනකින් හිත වලව ටිකක් විදර්ශනා කරනකොට සමත් සමාධිගතිය ආවේ මනසේ. ආයේ තලන එක නතර කරනකොට සමත නිමිත්ත හිත තබනවා. මෙනෙහි කරනවා. ආයේ මෙනෙහි කරනකොට සමතකම තහනකින් හිත වලව ආයෙත් මෙනෙහි බලනවා. මේ විදිහට කරනකොට මේක ඇත්ත දකින්න පුළුවන් දැක්කක් වෙනවා. ඔය සීලයක පිටු සමතකම තහනකින් හිත වලන එකට කියනවා ඕගොල්ලන්ගේ ධර්මානුකූල ප්‍රතිපත්ති කියලා. රූපයේ ඇත්ත ඇතිහැටි බලන නොවන මෙහි කරන එකට කියන යෝනිසෝ මනසකාරය කියලා. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබුණා රූපය රූපය ඇතිවීම නැතිව නැති කරන හැටිත් ලැබුණා. ඒ ක්‍රමයට අනුව පිළිතරලා තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසකාරය පිළිපියම මේ ටිකේ ප්‍රතිඵලය තමයි පුද්ගල භාවයේ කියලා රූපය හොඳට පේන දවසක් වෙනවා. රූපය ඇති වෙච්ච හේතුව අතීතයේදී මේ විදිහට තිබුණා. එදා මේ ඇත්ත නොදැක්ක නිසායි දැන් දැකීම ඇලීම බැඳීම නිසායි අද මේ රූපය ඇති හේතුව කියලා තේරෙනවා. අද මේ ඇත්ත දැරිලා හරි නොදැක්කනම් මගේ මනසේ පුද්ගල භාවය ඇති කරගෙන ඇලීම බැඳීම සබාවන නැවත දුකට යන හැටි තේනවා යන්න. මේ ටික දකිනවා පටිච්චසමුප්පාද ධර්මයක් නේ කියලා දකිනකොට අර කියපු ಗುಣ ටික සිත් ඇඟෙනවා. සත්‍ය විද්‍ය අතහැරෙනවා. බුද්ධ අධ්‍යාත්මික කිරේ සැකේ අතහැරෙනවා. සීල ප්‍රතිපරමස්ය අතහැරෙනවා. තමන්ටම තමන්ට කවුරුවත් ඉදිරියට දුන්නේ මේක තේරෙන්නේ සෝවාන් කෙනාටයි. නැත්තම් වාදන් සෝවාන් වෙලා ඉන්නේ කවුරුත් කියන්නේ කෙනාටම තේරෙනවා. ඒක මෙහා තමන්ට පටිච්චසමුප්පාදේ නැත්තම් වර්තමාන රූපේ දන්නේ නැත්තම් උබ්බන්තේ කංගකද තියෙනවා නම් මම කොහොම කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහොම කොහොම ඉන්නද කියලා හිතේ තියෙනවා නම් අපි නැගලා උපදීද උපදීන කොහේ උපදීද කොහොම උපදීද කොහොම කොහොම උපදීද කියලා දතිය තියෙන දතිය අපිට දෘෂ්ටි දෙන්න නැහැ කියලා තමන් තමම රවට්ට ගන්න එපා. මේ ධර්ම ආදර්ශය කියලා ධර්ම කඩපතක් තියෙනවා. ඒකයි මම කිය දෙවියෝ දෙවෙනවා කිය. ඕගොල්ලෝ හරියට මේ ටික ඉගෙනගෙන මේ විදිහට කරලා බලන්න නොවුනොත් තමයි තියෙන්නේ. සෝවන් නොවුනොත් තමයි සෝවාන් වෙනවා කියන එක වෙන්නේ නැති එකක් නෙමෙයි. ලබන්න බැරි එකක් නෙමෙයි. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට මගේ අදහසක් නෙවෙයි. ඕගොල්ලෝ මේ බණ ටිකට පරිණෝ නම් බැන්නේ බුදුතාම. මොකද මම කිව්වේ පිටේ කියනද? අර්ථය. මම මගේ පෞද්ගලික එක වචනයක විතරක් නෑ. ඒ නිසා කෙනෙක් පිටි සම්පන්න වෙනවා කියලා කියන්නේ මෙන්න මේ පරිදි සම්පන්න වෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් අනන්ත අපරිමාණ සංසාරක අපි හැමදාම හිලින් දුක්පව අපිට ඕනේ මේ ඡන්ද සිද්ද හැමදාම අපිට ලබා ගන්න බැරි වෙන හේතු. ඒ හැමදාම ගණනකටවත් කියන්නේ නැහැ මේ කල්කට. මහන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයා විදිහට සම්පන්න පුද්ගලයා විදිහට දුක හිමාල කන්දවල ඉතුරු වෙච්ච දුක මේ මොහොතේ තරම් පමණව කල්කට හස්සත් තියෙන ඒ වගේ ඉතුරු වෙච්ච දුක. ඉතුරු වෙච්ච දුකම tikai. භාගයේ උඩ මහත්තාවකට වෙලා උපදින්නේ නැහැ. ඔබලන්ට පුළුවන් නම් ඔන්න ඔය ටික කරගන්න. මත්ත තත්පුරුෂයේ ඇහිට කරන්න පුළුවන් ටික මම කළා. මම දන්නේ ඔක මම බුදු දහම කියලා මම බොරුවක් කියනවා නෙමෙයි කරනවා නෙමෙයි ඇත්ත මේක මම මේ කියන්න බලන්නේ නැහැ. ඔයගොල්ලන් සමහර විට ධර්ම දේශනාවක අපි අද එක එක දේවල් අහලා අපි ඔළුව පුරවල් වෙනවා. අපි නිවන කියලා සංඥා එක එක දේවල් මවාගෙන භාවනා කියලා එක එක දේවල් මවාගෙන පද කරලා පද කඩාගෙන මේ යථාර්ථයක් හොයන්න යනවා. ඔහොම හොයන්න බෑ. ජීවිතයේ ඇත්ත කියලා ගොඩක් නැහැ. සත්‍ය කියලා ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. කෙනෙක් දිට්ඨි සම්පන්න වෙනවා නම් දෙන න්‍යාය මෙන්න මේකයි. ඒ නිසා මෙන්න මේ වගේ සහේතුක ධර්මයක් තියෙනවා. මේ ක්‍රමයේ ඉගෙනගෙන ඕගොල්ලොම කරලා බලන්න. කළොත් ඕගොල්ලන්ටම මේ ධර්ම දකින්න පුළුවන් දැනකට එනවා. ඉතින් එහෙම කළා නවුනොත් ඕගොල්ලෝ බයින්න මොකද මට අයිති නෑ ඒක. අයිති නේ බුදුහාමුදුරන් පිටපිට. මොකද ඔය ක්‍රමයේ පෙන්නලා තියෙන බුදුහාමුදුරේ ප්‍රතිපදිත කෙනෙක්. දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. බුද්ධි අවිච්ඡප්පසාදේ ධම්මේ අවිච්ඡප්පසාදේ සංඝේ අවිච්ඡප්පසාදේ පටිච්ච සම්පද ධම්මෝ දික්ඛෝ හොත්ති. පටිච්ච සම්පද ධර්මයේ දැක්ක මනාව දැක්කා. සේකේන සමන්නාගත වෙච්චි සේකේන ඥානෙ මෙච්චි. සේක ඥානෙ යුක්තයි සේක ධර්මයන්ගේ සමන්නාගතයි. තමන්ම තමන් අපායට යන්නේ නැහැ. නියතු සම්බෝධි පරායන මම නියද නිවරට නියත වෙච්ච කෙනෙක්ව තමන්ටම තමන්ව කියන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක ඇත්තද කියලා බලන්න. හැබැයි අහගත්තට පුළුවන් වුණා කියන්නේ මම. අහගත්තද රූපේ කියන්නේ මෙන්න මේකයි කියලා රූපේ ඇතුලේ හැටි අහගත්ත නැති වෙන හැටි අහගත්ත. ඒක ඒ රූපේ නැති වෙනවා ඇත්ත දැක්කහම වැරදි දැකීම දෙස්තික නැති වුණාම රූපේ නැති වෙන්නේ. එහෙනම් ඒ ඇත්ත දකින්න තැනට යන්න මේ සිය සමාධි කරගන්න. මේක පුරද්ද කියලා ඉගෙනගත්තද? ඉගෙනගත්ත විතර. දිට්ඨි සම්පන්න වෙන්න තියෙන සෝතපට්ඨියම්. සෝවාන් පදයට පත් වෙන තියෙන අංග දෙකක් ලැබුණා. ඉතින් දෙක තමන් තුලින් ධර්මානුකූල ප්‍රතිපත්තිය යොදවා ගන්න. ඔය දෙක පිරුණාමයි ඔය දෙක කරන කොටයි ඔයගොල්ලෝ ඔයත් තේ. ඒ පිරුණාම ඇතුළේ ගත ටිකයි යොදන්නේ. සෝවාන් කියලා කියන්නේ සෝතපන්න කියලා කියන්නේ ඕගොල්ලෝ කරනකොට දැනන ගත. කල්‍යාණ මිත්‍ර ඇතුළේ සද්ධර්මස්තවනේ නියම දහම අහලා මේ ටිකෙන් අපි යුක්ත වෙනකොට සෝතපත්ති අංග රැක ගන්න. සෝතපත්ති අංග වලට තමුනා වෙනවා. ඒක හරියටම කරන කෙනාට දකින මට්ටම වෙනකොට සෝතපන්න වෙනවා. දකින මට්ටම වෙනකොට. ඉතින් ඒකයි බුදුජානක මහතු දේශනා කළේ මුළු ලෝකෙක අධිපති චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවට වඩා දිව්‍ය ලෝක යනවට වඩා මහා ප්‍රශ්නයක් වෙනවට වඩා සෝවාන් ඵලයෙන් උතුම් කියලා කියන්නේ අර ඔක්කොම මහා ප්‍රශ්නයක් ඊගාවත් භාවයේදී ඌරේ කියලා ඉන්න පුළුවන් නැත්නම් මනුස්සයෙක් කියලා ආයත කරලා අපාය දුකේ කෙනෙක් වෙන්න පුළුවන් දෙවියන් ඒක පිළිගෙන අපාය යන කෙනෙක් වෙන්න පුළුවන් සත්‍යික රජුක අපාය යන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් සෝවාන් පුද්ගලයා නෙවෙයි එනිසා මුළු ලෝකේ හැම දෙයකටම කිසි බිම්මක් දෙනවා. රාජ්‍යකමට කැමති වෙනවටත් වඩා දහමට කැමති වෙන්න දිව්‍ය දිව්‍ය ලෝකයක්ම බාර දෙනවටත් වඩා දහමට කැමති වෙන්න බ්‍රහ්ම ලෝකේ තියෙන සම්පත්තියකටත් වඩා දහමට කැමති වෙන්න කියන දණ්ඩක් තියෙනවා. පර්චස් පහලෝක දීකැලකට කැමති වෙනවා කියන එක ගැන කවර කතාද කියලා මයින්ද ඈ කාරෙහිකට බඩුවකට තීවිදයකට කැමති වෙනවා කියන එක කවර කතාද කියලා මයින්ද මේ ධර්ම වටිනාකම තේරුම් ගන්න ප්‍රොජෙක්ට් 10ක 15කට ඉඳන් කැලලකට මම උගලෝ කියන්නේ අපේ මනසේ ස්වභාවය අතහැරලා ගන්න කියන්නේ ඇයි මේ චූටි පතු දැනකින් මනස අල්ලගන්නේ කියන එක හිතන්නේ මේ තරම් වස්තුවක් ලැබිලා තියෙද්දි පතෝගියායක රාජ්‍ය මුළු පොළොවටම රජ්‍ය වෙනවටත් වඩා කිව්වහම මේ අක්කර 10ක 15ක කැරලා කරලා ගත්තොත්ද ඒකකට කැමති වෙන්නේ නැතුව ධහමට කැමති වෙන්නේ සුදුසුයි කියන එක කියනවා. අනන්ත සංසාරේ අපි ජීවත් වෙලා තියෙද්දී හද නැති වාහන රද නැති දුක නැති කරන්න මේ වයස් කලේ මේ ඒ තාම අපේ සංසාරේ සැපදී ඉතින් ඒ නිසා හැමදේම බොහෝම වුණාම සද්ධාව අවංකව හදා ගන්න වංකව නෙමෙයි සම්ප්‍රදායකව නෙමෙයි ලෝක භවනා කරනවට කරනවා නෙමෙයි තව එක ව්‍යාජත්වයකට නෙමෙයි කොහොම හරි පද දෙවිලා දහමක් වෙනවා කියන දැනකිනුත් නෙමෙයි සංහේතුක බුදු දහම කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ජීවිතයේ අවබෝධයක ඇති කරගන්නවා කියන තැන හැමදෙනා උත්සාහවත් වෙන්නේ ඕගොල්ලෝ ජීවිත වාසනාවන්තයි ඕගොල්ලෝ සතර පෙරපින් කරපු නිසා පුළුවන්කමක් තියෙන නිසා ඕගොල්ලෝ බුද්ධෝත්පාදකාරක මනුෂ්‍යත්ව භාවයක් ලැබලා මේ අපි ධර්මයේ තියෙන වට පිටාවක උපන්නේ. ඒ වාසනාව තිබුණට අපි අද උත්සාහවත් නොකළොත් ඒක ලැබෙන්නේ නැහැ. සාරා සංකේ කල්පලක්ෂය කරන පුරම බුද්ධ වේ කියලා බෝසත්ත්වන් අපි දෙකෙල්ලයි කියන බුද්ධ සුපත් වෙන්නේ නැහැ. නමුත් කොච්චර වීදේ කළා ඒ වාසනා ගුණයට අත දිල නැගිටලා ගන්න. ඔබලගේ නිවිදීමේ ජීවිතේ මතා ගන්න පුළුවන්. ඒ සදාමයේ දේශනාව උගලන්ට හේතු පරිස්කේම දේවා කියලා තමයි. ඒ වගේම අද දවසේදී අපි සියලු දෙනාම බණ අහලා බණ කියලා බොහොම වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. අපි සිද්ධ කරගත්තා වුණේ සියලුම කුසලයන් අපි අනුමෝදක කටයුතු කරනවා නම් නියතම් කරගන්න. විශේෂයෙන්ම ලෝකයේ සම්බුද්ධ ශාසනයක් නිතිමතින් මධ්‍යයෙන් පිළිවෙලව රක්ෂා දිස්තන් දදිතු ශාසනය වගන් මේ විහාරස්ථාන දදිතු ශාසන මාක්ෂිත පරිසිද්ධියෝ මෙතන අනුමෝදම් වෙත්වා. දෙවියන් දිවිසිරි වඩා වර්ධනය කරගන්න ජීවිත අපේ බෝධික මුතුන්යන් සැසත්තා. දෙවියන් ආරක්ෂා වුණේ පිළිතුරු කෙරේ ලබා දුක්වා කනදාසින් අපි දෙවියන් විසින් අනුමෝදන් කරමු. අවකාශාධාරති මුත්තා සදාචනික සනසිල්ලෝ අජරාමර බව සාක්ෂාත් කරගන්න කියන ධර්මයෙන් පිටත් අපිට අහගන්න ලැබුණේ මේ සඳහා විශේෂ අනුග්‍රහයක් වන අපේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි. එයින් අපි විශේෂව මතක් කරන්නේ අද මේ දේශනා විශේෂ දායකත්වයේ අනුග්‍රහයක් වන මේ පිණිසට මේ ධර්මයේ ලාභ ධර්ම ලාභ ලබා දෙන්න මූලික ලක්ෂණ කටයුතු කරනවා අපේ ගාමී ලක්ෂ්මන් ගමගේ මහත්මත්, ඒ වගේම අනුලා ගමගේ මෙතනිය, ඒ වගේම ඒ දරුවන් පුරුද්ද එකතු වෙලා විශේෂ අදහසකුත් අහිංසක බලාපොරොත්තුකුත් තියෙනවා. ඒ ලක්ෂ්මන් ගමගේ මහත්තයාගේ මෞතුණියනේ පරලෝ දීලා ජීවිතේ ගුණවත්ී උපාසික මාතාව අද දිනට අවුරුදු 7ක් වෙනවා. ඒ වගේම එතුමාගේ පියාණන්ගේ ලක්ෂ්මන් මහත්මයාගේ පියාණන් මිය පරලෝ ගියා. එන්ටිජි දේවිත් තත්වාගේ පියාණන් මිය පරලෝ ගියා. ඉතින් මේ ගුණවත්ී මෑණියන්ට ඒ වගේම දේවිත්‍ය අප්පහම පියාණන්ට පින්වනුමෝදන් කරන්ට ඕනේ කියන කලන අදහසකින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපි ඒ ගාමිණී මහත්මයා ගාමිණී ලක්ෂ්මන් ගමගේ අපේ මේ මහත්මා ආදරණීය මෑණියන්ට ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියන අදහස ඇති කරගන්න. ඒ වගේම මෙහෙට සහ සම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාගේ ප්‍රාණමිසී කල්විය කලාව සියලුම ඥාතිව සිහිපත් කරගන්න. ලක්ෂ්මන් ගමගේ මහත්මයාගේ ගුණවත් ආදරණීය මෑණියෝ, ඒ වගේම
එන්ටිජි දෙවිත් අපහාම යදන්නේ යාන්නතුනි සියලුම දෙනාගේ මෙගෙන අතුලිට මේ පින් අනුමෝදන් කරනවා. ඒ අය ඔවුන් කළා වූ පිනක් සතුටින් සාධනාදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුක අත්මිදී සපවත් බවටපත් වීමෙන් පතර බෝධිගේ මුතුන් සරසත්වා කියලා අපි ධර්මයේ යාත්‍රා මොතිකාතව පිළිගන්න අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ මේ ධර්ම දේශනාව සඳහන් කරති සැපේන ඒ පෞලෙම ඒ නෝන මහත්මිය ආනුලා සම්පතේ මහත්මිය එක්කෙනෙක් හිතෙත් අනිෂ්ඨික බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි සුජීවත් වාසය කරන දෙමව්පියන්ට තමන්ට මේ වගේ සත්ක්‍රියාවක් කරන්ද ඇඟට පොතට හයිය දුන්නු අම්මා තාත්තට තින්වන්මෝදන් කරන්න ඕන කියන කලන මේ ආශිර්වාද කරන්න ඕන කියන කලන අදහස. ඉතින් අපි කවුරුත් කලනාදහසින් සිහිපත් කරමු. ඒ අනුලගමදී නැතිගේ ආසනීය මෑනියන් පියාණන් වයෝමිතයි. ඒ අයට මේ පුණ්‍ය ශක්තිය සම්බන්ධ කරන සම්බන්ධ වේවා. ඒ මෑනියන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ අයට ප්‍රාර්ථනා බෝධිතු සුතුමියන් සරසෙත්වා කියලා දීර්ඝාසු පත්‍රයෙන් අපි නිවන් සත්පුත්පත්මින් කවුරු සාධක දාසියක්. ඒ වගේම මෙතෙන්ට පහ සම්බන්ධ වෙච්ච මේ සියලු දෙනාගේම සුවර්ගවල වලින් මෞර්තිය ගුණවල නැහැ බඳුනි සජීවත් වාසය කර සිරිනාතින්ට ඔබලන්ට මේ පින්කම කරගන්න මෙතෙන්ට දීලා අවස්ථාව සැලසලා ඉන්න තැනක යම් තාක් විශ්වාසින්න මේ සියලු දෙනාට මේ පින්වත් හැම දෙනාටම පින් අනුමෝදන් මේ දෙවියන් දෙවියන් ස්වාධීන තුන්වස් තුනක් තුන පරි මේ පුණ්‍ය ශක්තිය බලින් මේ සෑම දෙනාගේම දෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ යළු කරතර පාත කාපුලෝ පස්ව දුරුවන් කරන දෙන්නාකට ධර්මයෙන් සමුද වේවා. සසර වසනා තුසා කුපාසා දීකට දුකු දුක්පත් අසර දීතු මහතරත් පස්ව වේ. බුදු පසේ කුත් මහරහතන් වහන්සේ සදාතනයේ සිරි සිතනක වෙනුවදානාව ජාත්‍ය කරාව අපියාදෙන් සූකෙත් මොන්නේ තව සදා කාලික සත්‍යති සාර්ථ සුපෝතුම වදනාමක නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ සෑම දිනාත්ම ප්‍රභාව දේශන පාරමිතාම ආලෝක සම්පත්‍ති සත් සම්පත්‍ති නේච අතෝ නිපාත සම්පත්‍ති නාතේ සම්පත්‍ති
නැතිවෙන්නේ අපි එළවෙන්නේ සාමනාසේට ආශිර්වාදයක් කරමු. ඉතකන් මානුලින් මතක් කරලා අවසානයේ අවශ්‍යතාවය පිළිබඳ කරනවා කියලා විහෙත අනිත් දෙකේ පැහැදෙන ප්‍රයත්නයේ සම්පූර්ණ වීමට සම්බන්ධවයි. ඒ පිළිබඳව මේ දැනීම් වලින් ආර්ථික ඒ කියන්නේ කාලය දැන් කොහොමද කියන කාරණයට මෙල වෙනවා මේ පොතේ දින කීපය තුළ. එම අතනිකුර නිදි තමයි මේ ධර්ම දේශනාවට වෙන කළේ. එම පිළිතුරේ පැයකින් පැයකට අසරු කරකින් දේශනාව අවසන් වෙයි කියලා. නමුත් පැයකමාරයට අසන්න කාලයක් උන්වහන්සේ දේශනාව සිදු කළා. උන්වහන්සේ ඔබ අප හැම දෙනා වෙනුවෙන් සාසනික හැඟීමෙන් කරුණාව මෛත්‍රිය දෙවිදෙන කරලා සිදු කළ ධර්ම දානමය කුසලය හේතු කොටගෙන ඒ වගේම ඔබ අප සිල් වෙනා දැක්කවස්තාව යනවා කුසල සංභාවය ඇතුළේනවා ඒ සිල්ම කුසල ධර්මයන් හේතු කොටගෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව තවත් නිරෝගී සම්පත් ජීවිත සම්පත් සැලසේවා උමාන්සේ පතන බෝධියකින් ඉවනේ සැනසීමට මේ සිළු කුසල හේතු වාසනා වේවා කියලා පිටා
කුසලයක් තමයි මම කියන්නේ ටිකක් සැලකල නතුවන නම් නැති එකම විදිහට නැහැ ඒක ඕගොල්ලන්ට හොඳ ආදර්ශයක් මුදපත් වෙන නොකරන්න අප බලාගෙන ඉන්න මතක් කරනවා තමන්ට මේකේ හම්පතක් වෙන ස්වභාවය නැත්නම් අපි ඉන්න කාරණා කරන්නේ කියන බුද කුසලයක් කියේ මම ඒකේ අමනාපකින් කියන්නේ මේකේ එකක් අක්කම කරනවා සම්පූර්ණ කෙරෙන්න